තයි අපේ ගෞරවනීය ලොකු සාංශිකෙන් අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා වාරයටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුමු දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සච්චේකෝ අත්ති පරෝ ලෝකෝ ඒවම්පි වවම් පුරිස පුග්ගලේ කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගන් ලෝකං උපජ්ජස් උපජ්ජිස්සති තී කරු කටයුතු ලොකු සාංශිකින් ආශ්‍රයි ස්වාමින්වන්ත මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට ලොකු සාංශේ තෝරලා දුන්න මාතෘකාවක් මේ අපන්නක සූත්‍රේ ඒක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක් ඒ අපන්නක සූත්‍රය ඒ වගේම අපන්නක ප්‍රතිපදාව ඒ වගේම අපන්නක ජාතකය ආදී වශයෙන් සරුවචනාංශයේදී දක්වපු වටන අදහසක් තමයි මේ අපන්න කියන වචනෙන් පෙන්වන්නේ. ඒක ඇත්තටම ජීවන ප්‍රතිපදාවක්. හැබැයි පරිවර්තනය කරලා දෙන්න ගියාම එච්චරම තනි වචනෙන් පරිවර්තනය කරන්න බෑ. ගොඩක් ඒකට විස්තර අවශ්‍ය වෙනවා. ඒක සාමාන්‍යයෙන් පෙළ පොත්වල පරිවර්තනයේ වශයෙන් පෙන්වන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. දේකට විරුද්ධ නොවි සිටීමේ කලාව. ඉතින් මේක සාමාන්‍ය ලෝකයා බය අඩුකමක් විදිහටයි බාරගන්නේ. ඒ නිසා අපි ඔලොමලකමට අපි දන්න කමට අපි දේවල් වලට විරුද්ධ වෙලා විරෝධතා පාලා ප්‍රතික්‍රියා කරන ගතියක් තියෙනවා. ඊට හාත්පසින් වෙනස්කමකින් තමයි සරුවචාන්සිය මධ්‍යම ප්‍රතිපදා පෙන්වන්නේ ප්‍රතික්‍රියා නොකිරීමෙන් එහෙම නැත්නම් විරුද්ධ නොවීමෙන් ඒකට කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඉතින් මේක 80 70 පැන්නට පස්සේ කාටවත් ඔතෙන්න තමයි යන්න වෙන්නේ. පොත ඉගෙන ගත්තත් නැතත් ඊට පස්සෙන් අවිරුද්ධ ප්‍රතිපදාව තමයි දුන්නොත් කාලා ඉන්න එකයි තියෙන්නේ. මේක පුළුවන් ද අවුරුදු 20දී 30දී හොඳ භද්‍රය යවුන වයසේදී එයන්ස තමයි හැකි ඔක්කොම උගත්කම දක්ෂකම් සෞඛ්‍ය සල්ලි ඔක්කොම තියේදී දෙයකට අවිරුද්ධව ගත කරන්න කියන එකයි ශික්ෂාවක් වශයෙන් මේකෙදි තියෙන්නේ. ඉතින් මේ ශික්ෂාව මේ අවිරුද්ධව අපන්නකව ගත කරන ශික්ෂාව කාණ්ඩ තුනකට වැටෙනවා මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන්. ඉතින් ඒකෙදි සරුවච්චන් වහන්සේගේ තියෙන මේ මතවලට ගරු කරන ගතිය එහෙම නැතුව එකක්ම ගහපා දෙන්නේ නැති ගතිය සර්වඥතා ඥානෙ ලැබුවට පස්සෙත් පෙන්නට ගත්ත උත්සාහයක් තමයි අපිට අද වෙලකොට ඉතුරුලා තියෙන සාක්ෂියක් තමයි මේ අපන්නක සූත්‍රයේ. මේ අපන්නක සූත්‍රයේදී සරුවචන් වහන්සේ තාම ආගමකට බැඳිච්ච නැති තාම නිකායකට වැඩ පිළිවෙලට බැඳිච්ච නැති පිරිසක් එක්ක ඒ පිරිස කෙරේ අනුකම්පාවෙන් ඒ පිරිස සාකච්ඡාවට යොමු කරගෙන ඒ පිරිසට ප්‍රශ්නයක් දානවා. දාලා ඒ ගොල්ලන්ටම තේරුම් ගන්න අරිනවා ගහපා දෙන්නේ නැතුව. එහෙම නැත්නම් බලෙන් පටවන්න යන්නේ නැතුව. ඉතින් ඒවකට ඉන්දියාවේ පැවතිච්ච මත දෙකක් අනුව ඒ සාස්වත දිටිය නැත්නම් දිගටම පවතින ආත්මයක් තියෙනවයි කියන මතයත් එහෙම නැත්නම් මේ ජීවිතේ විතරයි ඉන් එහාට මොනවාක්වත් ඕනේ මේ ජීවිතේ ඉන්නකම් හොඳට කාලා බීලා ෂප විඳලා ඉන්න එකයි කරන්න තියෙන කියන මේ මත දෙක අරගෙන මේ මත දෙකෙන් බුදුජාන විශ්වයේ සුව මතය හෙළි කිරීම සඳහා ඒ පිරිසට පැවතිච්ච ඒ මතේ හඳුන්ලා දෙනවා තාම ආගමකට බැඳී නැති පිරිසකට. සමහර පිරිසක් කියනවා අත්තිදින්නම් අත්තිහිට්ටං අත්තිහුතං අත්ති සුකර දුකට කම්මාණං පලං විපාකං අත්ති මාතා අත්ති පිතා ආදි වශයෙන් මේ ලෝකේ සමහර පිරිස ඉන්නවා මේ දානේ දෙන එක හොඳයි පූජා සත්කාර පැවැත්වීම හොඳයි මවෙක් ඉන්නවා පියෙක් ඉන්නවා කළද කළදේ ප්‍රතිඵල තියෙනවා පරලෝකයක් තියෙනවා බණ භාවනා කරන ශ්‍රමණ ප්‍රාක්‍මණය ඉන්නවයි කියලා. තව පිරිසක් කියනවා දීමෙන් කිසිම පළක් ඇත්තේ නැහැ. මේ වැඩිහිටියන් පූජා සත්කාර කිරීමේ පළක් ඇත්තේ නැහැ. මවපියක් නැහැ. ඔක්කොම සහෝදර සහෝදරියෝ. මීට පස්සේ ලෝකයක් නැහැ. එමේ ශ්‍රමණ බ්‍රාහ්මණය හිටියට කිසිේත් නැති වැදගත්කමක් නැහැ. ඒගොල්ල සමාජයට බරක්. මෙන්න මේ විදිහට මත දෙකක් තියෙන නිසා මේ මත දෙක ඒකාන්තයෙන්ම පරස්පර විරෝධී. අන්න මේ වැනි පරස්පර විරෝධී මතයක් තියෙද්දී කොහොමද Taman සම්‍යක් කියලා දෘෂ්ටියක් හරි පාර තෝරගන්නේ කියලා. මේක හරියට සරුවචනාංශයේ ඉස්ලාම මේ ආගම් රාශියක් තියදී මම කොයි ආගමකටද වැඳෙන්නේ කියලා Taman වහන්සේ ප්‍රශ්නෙට මුහුණ දුන්නොත් කොහොමද කියලා ඒ ප්‍රශ්නේ පිරිසට දාන. පිරිසට දාපුවාම ඒ පිරිස වෙනුවෙන් සාකච්ඡාවක් ඉදිරියට ගෙනියනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඉදුරම් පිනවීමට බර වෙලා එන තමයි කාමයට බර වෙලා ගත කරනවනම් ඒ කෙනා කියනවා දීමක් අවශ්‍ය නැහැ. තමන් හම්බ කරගත්ත දේ මොර කාටක්වත් දෙන්නේ තමන් කණ එකයි කරන්න ඕන. වැඩිහිටි සත්කාරයක් කිරීමක් අවශ්‍ය නැහැ. මව්පියන්ට උපස්ථාන කිරීමක් ඕනේ නැහැ. කලකල දේ පළපළ දේ කතා ආගම් කතු විසින් හදාගත්තේ තමන්ගේ මේ මල්ල පුරව ගන්න. ඒ නිසා ඒකත් ඕනේ නැහැ. මෙන ලෝකයක් ඇති කියලා මේ ලෝකේ නිකන් දුක් විඳින්න ඕන කමක් ඇත්තේ නැහැ. එහෙම බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝනි ඉන්නේ ඒගොල්ලෝ පිස්සෝ කරන්න දෙයක් නැති කොමට කරන්නේ ඒක නිසා අපි ඉඳුරම් පිනවනවයි කියලා જાතියක් කියනවා ඉතින් ඒක එච්චරම දුර්ලභනේ දැක ගන්න අද වුණත් ওই බටහිර රටකට ගිහිල්ලා මේ කාමීත්‍යාචාර්ය වගේ ශික්ෂාපදයක් කියලා දෙන්න ගියොත් මොනම විදියකට විස්තර කරන්න බෑ කාමී මිත්‍යාචාර නෙවෙයි කාමී විතරයි ඕනේ කරන්නේ හැසිරෙන ස්වරූපේ ඒ සමාජවල බල්ලෝ බලල් වගේ මොනම තාලකින්වත් කාමයට ආචාර ධර්ම අවශ්‍යයි කියලා පෙළ දෙන්න බෑ. පෙළ දෙන්න ගියොත් කියනවා මෙච්චර මේ ලස්සන මනුස්ස ආත්මයක් ලම්බෙලා මෙච්චර කාමේ ලැබිලා නොවිඳ ඉන්න මොකද ඕගොල්ලෝ ඇවිල්ලා මේ අපිට උගන්වන්නේ කියලා. එසේ වෙන ශික්ෂාපදයක් බටහිර කියලා කතා කරන්න බෑ. ඒ නිසා මේක මේ අමාරු කියා ගන්න බැරි දෙයක් නෙවෙයි. අදත් අවුරුදු 2006 ඉර පස්සෙත් අද තියෙන්නේ ඕක තමයි. ඒකෙන් තව පිරිසක් ඉන්නවා දුන්දේ සුවඳයි පූජා සත්කාර වැඩිහිටි උපස්ථාන කරන්න ඕනේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා පරලෝකයක් තියෙනවා කලකල දේ ප්‍රයෝජන ලැබෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණය ඉන්නවා ඒගොල්ලන්ට සලකන්න ඕනේ කියලා ඉතින් එහෙම කරන්න ගියාම අර තමන් හම්බ කරගත්ත දේ සෑහෙන වෙලාවක් වට ගත කරන්න වෙනවා දෙන්න වෙනවා කැප කරන්න වෙනවා ඉතින් ඒක නිසා ඒතියෙදිත් කමක් නැහැ මේකේ පාර ගන්න පිරිසක් ඉන්නවා ඉතින් මෙහෙම ලෝකයක් තියෙනකොට පළවෙනි කිරි කියන උච්ඡේදවාදී කියලා එමෙනි මේ ඒකට අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ කාපල බීපල ජොලි කරපල කියන જાතියක් කියනවා. ශ්‍රී ලංකත්තා ගෘතම් පීවෙත් ණය වෙලා හරි කමන්නේ නැහැ. ගිතෙල් බීවට රස මැසවුළු කෑවට ප්‍රශ්න නැහැ. ගෙවන්න වෙන්නේ උඹට නෙවෙයි. උඹ දැන් ණය වෙලා කාපන්. දැන් හැම ලංකාවේ තේසෙල්ලෙන් පටන් අච්චර ඔක්කොම ජීවත් වෙන්නේ ක්‍රෙඩිට් කාඩ් ඩොලර්. මෙච්චරකට බැංකුවකට ණයයි එක්කෙනෙක් ළඟ ඇමරිකාවේ නම් කාඩ් 10ක්වත් තියෙනවා. ඒක 10ක රුපියල් ලක්ෂ දක්වා ණය වෙන්න පුළුවන්. හැම බැංකුවකින්ම දෙන්න කැමතියි. ඉතින් හැමනිසම ජීවත් වෙන්නේ අඩු ගානේ ලක්ෂ 10ක් ණය ඇතුව. ඉතින් ඒ වගේ කාපල්ලා බීපල්ලා ජොලි කර කර ජීවිතයක් ඒ පැත්තේ තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා මේ මව්පිය උපස්ථාන කරන්න ඕනේ. දන් දෙන්න ඕනේ. හික්මීමක් තියෙන්න ඕනේ තමයි මේ කලකල දියාපව් පළපළ දෙනවා. කර්මේස කර්මපලයක් කියලා එකක් තියෙනවා පරලෝකයක් කියලා එකක් තියෙනවා ඒවා කියලා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා જાතියක් ඉන්නවා කියලා. ඉතින් ඒ දෙකයි මේ දෙක වගේ හම්බුනොත් කොහොමද කෙනෙක් කොයි එකටද යන්නේ කියලා. අර ඇඟේ අමාරු අරගෙන හික්මීමක් තියාගෙන ශික්ෂාවක් ඇති පැත්තට යනවද? එහෙම නැත්තම් කාපල බීපල ජොලි කරපල ජීවිතය ගත්තා බැලුවොත් අද ලංකාවට වෙලා තියෙන දේ සාකච්ඡා කළ යුතු තත්ත්වයක තියෙනවා. මොකද අපි බටහිර ක්‍රමයකට හැදිච්ච දේශපාලන න්‍යායක්, බටහිර ක්‍රමයකට හැදිච්ච අධ්‍යාපන ක්‍රමයක්, බටර් කමිට ඇවිත් සමාජික ආගයන් ආඩම්බරයෙන් ඇති කරගෙන අපි අපේ දරුවන් පුළුවන් තරම් බටහිර කරන්න උත්සාහ කරනවා. ඉතින් අනිවාර්යයෙන් මේ දෙමාපියෝ කියන්නේ ඒ දරුවන්ට උගන්වන්නේ දන් දෙන්න එපා, පූජා සත්කාර කරන්න එපා, වැඩිහිටි වෙනද සලකන්න එපා, අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ. කෙල කල දෙයි පළපළ දෙයි කතාවන්නේ බණ භාවනා කරන්න යන්න එපා කියන එක උගන්වන්න තමයි අපේ දෙමාපියෝද දරුවෝ ඉස්කෝලේ වල යවන්නේ. ඉතින් ගියාට පස්සේ ඒ දරුවෝ ෂෝක් එකට පාඩම ඉගෙනගෙන තියෙනවා. මාත් හිටියේ ඒ දරු පරම්පරාවේ තමයි. ඒකලිය වල දෙමාපියෝ වතුර ගාගෙන පපුවේ අඬන්න යන්න එපා. දරුවෝ සලකන්නේ, චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ. මොකද උගන්වන අධ්‍යාපන ක්‍රමේ 100%ක්ම ඕකේ තියෙන්නේ. අවාසනාවට වාසනාවට දෙමාපියෝ තමන්ගේ දෙමාපියෝ දැකලා තිනෝ අනේ කොච්චර ඒකත්තෝ බණක් භාවනාවක් කරගෙන ධනක් පිනක් කරගෙන කලකොල කැම්බල් කරන්නේ නැතුව සුඛෝපභෝගී නොවි පාරිභෝගිකත්වයට නොගොහින් ගත කරපු හැටි මේ දෙක බැලුවට පස්සේ ඒ දෙමාපියන්ට දකින්න හම්බෙන මේ පරාසය දෙමාපියෝ හිතනවා ආණ්ඩුවේ දෝෂයක් වෙන්න ඇති කාල විපර්යාසයක් වෙන්න ඇති කොයි එක කෙරුවත් මේක දැනගන්න ඕනේ ඔය අද තියෙන අධ්‍යාපන ක්‍රමේ සහ විද්‍යා ක්‍රමේ හැටියට සදාචාරය කියන එක නැහැ දැන් මේ සරුවච්චන් ආංශයේ මේ මේ දෙක ගෙනල්ලා කෙනෙකුට දීලා අහනවා සදාචාරය ගැන වගකීමක් නැතුව බයලජ්‍යද ගැන වගකීමක් නැතුව කාල බීල ජොලි කරපල්ලා කියන ලෝකයක් මේ ලෝකෙත් තියෙනවා වැඩි ගාණක් ඒක අනුමත කරනවා. තව පැත්තක් තියෙනවා බයලජ්‍ය සහිත එකක්. පවට බයසා පවට ලැජ්ජ ඇති මේ දෙකෙන් කොයි එකද තෝරගන්න කියන එක අහන්න නැතුව මේ දීලා හැබැයි උත්තරය දෙනකොට සරුවච්චන් සඳහා කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ගත්තොත් දානේ කියලා දෙයක් නැහැ, පූජා සත්කාර කියලා දෙයක් නැහැ, මවක් නැහැ, පියක් නැහැ, පියෙක් නැහැ, හොදක් නරකක් නැහැ, කර්මේසා කර්මඵලයක් නැහැ, වෙන ලෝකයක් නැහැ, ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ නැහැ කියලා ඒ අය හික්මෙන්ට කැමති නෑ. ඒගොල්ල කැමති ඉඳුරම් පිනවීම සඳහා විතරයි. ඒ නිසා ඒ ඇත්තෝ පවක් කරන්ඩ සතෙක් මරන්ඩ වරකමක් කරන්ඩ කාමිත්‍යාචාරයක් කරන්ඩ බොරුවක් කේලමක් හිස්සචන පරිසවචන කතා කරන්න කිරිබිම්මල් නැට්ටක් කැඩන ගානක්වත් ගණන් ගන්නෑ. අද සමාජයට වෙලා තියෙන මේක. ඉතින් එහෙම වෙනකොට ඒකෙනා අනුන්ගේ මානසිකත්වයට හානිකරන්න පරිසරය දූෂණය කරන්න සූරකණ්ඩ සුඛෝපභෝගී වෙන්න සහ පාරිභෝගිකත්වයට වැටෙන්න තියෙන ඉඩ වැඩි. අනිත් එක්ක නෑමනේ තමයි කොච්චර පුළුවන් කාර්කම තිබුණත් අර යුතුකන්ටික ඉෂ්ට කරනවා මම මේ කරන දේ මට පළපරෝජන නැඳකම් ආනිච ආදීනව ලැබෙන බව දාන්නෝ අම්මට අපට සලකන්න ඕනේ බව දාන්නෝ කර්මීසා කර්මඵලී කියන එකක් දාන්නෝ ශ්‍රමණ බ්‍රාහ්මණ කුල జాතියක් ඉන්න බව දන්නවා ඒ නිසා එයා පුළුවන් තරම් හික්මීමකින් පුළුවන් තරම් ඉදරන් දමණය කරගෙන බයලජ්‍ය පහල කරගෙන ජීවත් වෙනවා මෙන්න මේ දෙක ශරුවචන් වහන්සේ තමන්නාංශයේ ඒ සාරා සංකේ කල්පලක්ෂයක ගැළපුමත් එක්ක සඳහන් කළා කියනවා යම් කිසි කෙනෙක් මේ කියන කාරණා ටික පිළිගත්තේ නැත්තම් බයලජ්‍ය නැතිකම නිසා එයාට වයසට යනකොට පශ්චාත්තාපයක් ඇති වෙනවා මම මේ ජීවිතයේ ඉඳුරම් පිනවීම සඳහා පමණක් ගත කරා සදාචාරයක් මොනවත් නැතුව මේ නිසා තමන් කාලේ නාස්තික රාක්ෂණ සම්පත්‍ය ඉක්මවා ගත්ත නිසා තමන්ටම ජීවිතයේ පිළිබඳව අත්තානුවාද බයක් එනවා මොකද්ද මම මේ කරපු වැඩි තිරසනගේ මොකක්ද ඇති වෙනස කියලා තිරසනගේ මේ බයලජ්‍ය දෙක නැත්තම් තිරිසනාගේ මනුෂ්‍යගේ වෙනසක් නැහැ. දෙක දණ්ඩ බය කියලා එකක් එනවා. ඔය සතුන් මරාන මරාන යනකොට කොතනකින් හරි අපි ඒකේ ගුටි කනවා. එක්කෝ හිරේ විලංගු වැටෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒකෙන් දඩුවල් ලබන හොරකම් කරන එකත් එහෙමයි. කාමීත්‍යාචාරෙත් එහෙමයි. ඒ නිසා මට්ටම් පෙන්නට පස්සේ එක්කෝ දණ්ඩ බය අහු වෙනවා. දණ්ඩ බය කියලා කියන්නේ දඬුවන් ලෝකේ තියෙන නීති වලට අහු වෙනවා. එහෙම නැත්නම් පරානුවාද බයට අහු වෙනවා. මෙච්චර ලෝකේ මිනිස්සු පුලන්තර හික්මෙන්ට හදද්දි මේ මිනිස්සයා හැදිච්ච ගෙදර නැහැදිච්ච එකා වගේ චාරයක් නැතුව සත්තු මරන හොරකම් කරනවා කාමීත්‍යාචාරය කරනවා බොරු කේලම් හිස්සචන පරිසෝචන කියලා අනුන්ගෙන් බැනුම් අහනවා එහෙම නැත්නම් තුන්වෙනි කාරණාවක් හතරවෙනි කාරණාව සර්වඥ සඳහන් කරනවා යම් හේයකින් ඇත්තරම කර්මේශා කර්මඵලයේ තියෙනවා නම් මේ මිනිස්සයා හෙලකින් පල්ලට ඇදගෙන වැටු කෙනෙක් වගේ ඔළුව පල්ලෙහාට කකුල් දෙක උඩට තියාගෙන අපායට වැටෙනවා. ඒ නිසා මෙලෝ වශයෙන්ුත් එයා පිරිනවා, පරලෝ වශයෙන්ුත් පිරිනවා. ඒ නිසා මේ කරුණු 10 නොසලකන කෙනා කරුණු දෙකකින් පිරිනවා. යම් කිසි කෙනෙක් පරණවත් තිබුණා හෝ වේවා නොතිබුණා හෝ වේවා, කර්මඵලෙ තිබුණා හෝ වේවා නොතිබුණා හෝ වේවා, යම් හේයකින් බයලජ්ජාවෙන් යුක්තව මේ තමන්ගේ කාය වචන හික්මවාගෙන, කාය දුස්චරිත වචී දුස්චරිත හික්මවාගෙන ප්‍රයෝජනේ සලකලා වැඩ කරලා අරපරිමස්මෙන් වැඩ කරා නම් ඒ කෙනාට අර වගේ තමන්ගේ ආත්මය පිළිබඳව ක්ෂණ සම්පත්තිය පන්නගත්තා කියලා බයක් ඇති වෙන්නෙත් නැහැ. අනුන්ගේ බැනුම් අහන්න වෙන්නෙත් නැහැ. හිරේ විලංගු වැටෙන්න වෙන්නෙත් නැහැ. මෙලෝ වශයෙන්. පරලෝ වශයෙන් උත් යම් හේකින් කර්මේශා කර්මඵලයේ තියෙනවනම් ඒ කෙනාට අපායට යන්න වෙන්නෙත් නැහැ. ඉතින් මේ කාරණාව ගෙනලා සර්වචන්සේ තමන්නාථගේ ජීවිත ප්‍රවෘත්තියෙන් පෙන්ලා දෙනවා. මෙවැනි කාරණා රාශියක් තියෙනකොට කාගවත් උපදේශයක් නැතුව තමන් කොහොමද ඒක විනිශ්චය කරගන්නේ? අපන්නකව වැරදි විනිශ්චයට යන්නෙත් නැහැ. හරි විනිශ්චය පිළිබඳව දැඩි විශ්වාසෙකුත් නැහැ. කිසිම දෙයකට නැතුව අවිරුද්ධව ගත කරන හැටි අපි පසුගිය ධර්මදේශනා වලියේ ගොඩාක් පෙන්වුවා. ඊට පස්සේ සරුවචනසේ සඳහන් කරන මේවා සලකා බලන විඤ්ඤු සප්පුරුෂ ගෘහපතියෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් ගිහියෙක් ඉන්නවා නම්, එයා කල්පනා කරනවා යම් හේයකින් පරලෝකයක් තියෙනවා නම් මම මේ ජීවිතේ ඉදරන් දමණය කරගත්තේ නැත්තම්, බයලජ්ජා පාල කරගත්තේ නැත්තම්, සීලයක් ඇති කරගත්තේ නැත්තම් මට ඒකාන්තෙන් අපාගත වෙනවා. ඒ විතරක් නෙවෙයි, මට මේ ජීවිතේ පරල ජීවිත වශයෙන් අපාගත වෙනවා, මේ ජීවිතේම අදාන්ත පුරුෂෙක් බවටපත් වෙනවා. යම් හේයකින් තිබුණොත් එහෙම පරලෝකයක්, ඒකෙන බයෙන් හරි කමන්න මං ඉදරන් දමණය කිරුවොත් මෙලවත් ඒ හොඳ බණක් කියන සත්පුරුෂයව ඇහුවා වෙනවා. හොඳ බණ කියන සත්පුරුෂයන්ට අහුන්කන් දුන්නා වෙනවා. පරිලෝක සිරුත් මං ආශා වෙනවා කියලා මෙන්න මේ කාරණා දෙකෙන්ම හොඳ පැත්තට පිවුත් කියලා වැටෙනවා. එයාගේ දෘෂ්ටියට එතකොට සම්මාදිට්ඨි කියලා කියන්න පුළුවන්. ප්‍රඥාවට වැටෙනවා. සීලයටත් වැටෙනවා. ඉන්ද්‍රිය දමණයට වැටෙනවා. මේ ලෝකේ තියෙන අග්‍රම ධර්ම දෙකෙන් එයා තමන්ට වාසියට හරවා ගන්නවා. ඉතින් ඒ නිසා අපි හිතමු තරුණ කෙනෙක් තමන් එක යාළු යෙහෙලියන් එක ගත කරනකොට ඒ ඔක්කොමලා දෙනා ඉදරම් පිනවන්න ගත කරන වෙලාවක ඒ තරුණයාට හෝ තරුණියට මේ ඔක්කොමලා මේ හොඳින් හෝ නරකින් හෝ සාධාරණෝ අසාධාරණෝ හෝ එලිපිට හෝ හැංගිලා මේ ඉදරම් පිනවද්දී තමන් තමන්ගේ විනිශ්චය අරගෙන කටයුතු කිරීමට යෑමේදී කවුරුවක්වත් කියලා දෙන්න බලපෑම් කරන්න ඕනකමක් නැහැ. මේ කර්මේශා කනුපලේ දිනව පරිස්සම් වියන් කියලා කවුරුවක්වත් කියලා දෙන්න ඕනේ නැහැ. කර්මේ පොනුරුපත්‍යක් කියන එක පිළිගන්න ඕනේ කියලා ඒක මේ බුදුහාමුදුරුවෝ කියපු නිසා පිළිගන්න ඕනේ නැත්නම් දීමාපිය බුද්ධහම වෙච්ච නිසා බුද්ධහම වෙන්න කතාවක් නෙවෙයි මේක තියෙන්නේ. තර්කේම කල්පනා කරලා කෙනෙකුට යන්න පුළුවන් නම් ඒකට වාසි දෙකක් ලැබෙනවා. ඒ වාසි දෙක තමයි මෙලෝ වශයෙන් සදාචාර සම්පන්න පුද්ගලෙක් බවටපත් වෙනවා. පරලෝ වශයෙන් සුගතිගාමි වෙන්න පුළුවන්. අන්න එවැනි විවෘත භාවයක් තමන් තුල තියාගෙන කටයුතු කරනවා නම් මේ ਸਰුවචන සාසනයක වැඩ කරන අනිවාර්ය නැහැ. ਸਰුවචන සාසනේ පුනරුත්පත්ති පිළිගන්නවයි කියන එක. අනිවාර්ය නැහැ. ਸਰුවචන සාසනේ කර්මශා කර්මඵලෙ පිළිගන්නවයි කියන එක. ඒචා බුදුජානනාචේ පහළ වුණත් සිරු ලෝක සත්‍ය කර්මේශා කර්මඵල පිළිගන්නේ පුනරුත්පත්ති පිළිගන්නේ ඒක තමන් කරදරයකට ගන්න නරකයි. තමන් දැනගන්න ඕනේ යම් හේතුවක් නිසා මම අද කර්මේශා කර්මඵල පිළිගන්න තැනක ඉන්නවා. මම අද මෙල් ආය උපදිනවා මේවට ගෙවන්න වෙනවා කියලා පිළිගන්න තත්වයක ඉන්නවනම් ඒ ගැන කල්පනා කරලා ඒ තමන් ගත්ත අය නිවැරදි පළල් දෘෂ්ටිය ඒ සීලය තව තවත් දියුණු කරන්න කටයුතු කරනවා ඇර එම නොගත් අය පිළිබඳ පශ්චාත්තාප වෙන්න හෝ තමන් ඊට වැඩි උසස් කියලා කල්පනා කරන්න යෑම නෙවෙයි මේකෙන් ඒ අපන්නක සූත්‍රයෙන් මතක් කරන්නේ. ඒක නිසා ගිහියෙක් උනත් කල්පනා කරන්න පුළුවන් නම් එයාට තේරෙනවා මේ හරි පැත්තට වැටුනොත් මේ වර්තමාන ජීවිතයේදීම තමන් දවසින් දවස සැහැල්ලුවටපත් වෙනවා. ඉතින් මේක ඊටාම ගැඹුරු භාවනාවක වුණත් ਸਰුවචනාංශේ විස්තර කරනවා අපිට මේ අවසානයේ තියෙන නිවන ජීවිතයේ අවසානයේ බලාපොරොත්තු වෙන භාවනා ජීවිතයේ අවසානයේ බලාපොරොත්තු වෙන නිවන පැත්තක දාන්න අපි මේ භාවනා කටයුත්තක් කරන නැත්නම් දානයක් දෙනකොට ගත්තොත් සීලයක් රකිනකොට ගත්තොත් භාවනා කරන ගත්තොත් දවසින් දවස Tamanta ජීවිතයේ සහනයක් ආතතිය නැති ගතියක් අසහනීති ගතියක් තියෙනවනම් ප්‍රගතියක් දිනුවක් පේන තියෙනවා. ඒක Tamanටම තාම වැටහිලා නැතිනම් මේ කවුදෝ කිව්වට ආගමක් රකිනේ. මේ කවුදෝ කිව්වට බයට කරන්නේ. බයට හරි ගමන්නේ වැඩි හොඳයි. නමුත් එහෙම මේ බයට ගුඩ කරන ගුඩ ධර්මයක් නෙවෙයි. කරනකොට එතන තේරෙනවා. අන්නේ තේරීම තමයි ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා කියන්නේ. අස්පනා අපිට බලනවා දකින්නයි කියලා කියන්නේ. අන්නේ ඒක වටහා දීම මේ තමන් කරන භාවනාව හොඳ එකක්ද නරක එකක්ද ඉස්සරහට යන්නේ පසරද යන්නේ දියුණුවද නැද්ද කියලා බලාගන්න තමන්ට පුළුවන්කම ලැබුණා නම් යම් ක්‍රමයකට නිවන් නොලැබුණාට අඩු ගානේ අපි නිවන් මාර්ගයට වැටලා ඉන්නෝ. මම අද ඊයට වැඩිය අද ඉස්සරහින් ඉන්නෝ. මට ඊයට වැඩිය අද වෙනකොට මගේම ප්‍රශ්නයක් මට මිස්ස ගන්න පුළුවන් ය කියන මේකේ පුදුමාකාර සාන්තිකර තත්ත්වයක් තියෙනවා. එක අපේ තේරවාදයේදී මේ අවසාන නිවන කියන්නේ තාම දන්නේ නැති නිවන ප්‍රත්‍යක්ෂ කිරීමක් කරගෙන ගියාට මහායානදී මේක සටෝරි කියලා කරගෙන කරගෙන යනකොට ඒ තැන වැටහෙන දේවල් තමන් යන පාරේ හරි ලකුණු පුංචි ලකුණු රාශියක් පෙන්වලා දීලා තිනේව තාම තියෙන ලෞකික පැත්තේ. ඒව අපි බෙදා හදා ගන්නවා. මේ පාරේ හරිනම් මෙන්න මේවා වැටෙන දේ. එක එකනට එක එක විදිහකට වැටෙනවා. මේවට බුදුරජාණන් වහන්සේ පුබ්බ නිමිති පුබ්බ කරණ කියලා සඳහන් කරලා තියෙනවා. කොයි දේත් සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා මංගල ලකුණු 15 ඉර. ඉර නගින්න ඉස්සෙල්ලා අරුණ නගිනවා. ඉර නගින්න ඉස්සෙල්ලා ආකාශය ලිවෙනවා. ඒ పూర్ව නිමිත්තෙන් පුබ්බ කරණේ දැනගන්නවා ඉර නගිනවා කියලා. අන්නේ වගේ කොහොමද කෙනෙක් දන්නේ තමන් දානියක් දෙනකොට ඔයි බුදුහාමුදුරුවෝ කියපෙන සාද පින් සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් ඇත්තටම මේකේ දෙන වේලාවෙදිම දෙන්නට වටහා ගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා බැලුවොත් ඒක මේ ප්‍රයෝජනවත් විදිහට කාට හරි දීලා යාට ප්‍රයෝජනක් වෙනවා දකින්නවනම් අම්මා කෙනෙක් තමන්ගේ දරුවට කිරි දෙනකොට ඒ දරුවා කිරි බොනකොට අම්මගේ තමයි ලී කිරි ටික යන්නේ. ඒ උනට අම්මට වැටෙනවනේ පොඩි දරුවට වෙන සරණක් නැහැ. මේ කිරි ටික නිසා තමයි හැදෙන්නේ කියලා. ඒ දරුවා කිරි බොනකොට අම්මට ඇති වෙන සතුට වගේම දෙයක් හැම දානෙම තියෙනවා. තමන් මොනවා හරි යමක් කරනවනම් කරන්න ප්‍රයෝජනෙයි සලකලා. ඒ කරනකොට තමන්ටම වැටෙනවා. ඒ කරන එකෙන් මේ බරක් කරදරයක් වරදණ්ඩයක් නෙවෙයි. දෙන දේම හම්බෙන සහැල්ලුවයි ප්‍රීතියම තමයි බුදුරජාණන් පින කියලා කියන්නේ. ඒ නිසා දන් දෙන්න එපා සිල් ලකින්න එපා කියන එක නෙමෙයි කියන්නේ. අන්නේ ඒක අවබෝධ කරගන්න සුළුව දන් දෙන එකට කියනවා සතියෙන් යුක්තව දන් දෙනවා කියලා. අන්නේ ඒක අවබෝධ කරගන්න සුළුවට පිනක් දහමක් කරන එකට කියනවා සතියෙන් යුක්තව කරනවා කියලා. ඒ නිසා මේ කරන හැම කටයුත්තකදීම වඩා එළඹ සිටි සිය මොකද්ද කරන්න මේ දීමෙන් මම එතනම මට ඵල ප්‍රයෝජන වැටෙනවාද කියලා. ඉද මොදති පිච්ච මොදති කතපුඤ්ඤෝ උභයත් මොදති මෙතනත් මොදනයක් තියෙනවා. අන්න ඒ පියවරක් තියෙනකොට එතන ලැබෙන මොදනය හුස්මක් ගන්නකොට එතන ලැබෙන මොදනය කාටරි ඉන්දියාප්පයක් බෙදෙනකොට එතන ලැබෙන මොදනය කාටරි බඩ තිබහ තියෙන කෙනෙකුට වතුර ටිකක් දෙනකොට ලැබෙන මොදනය අර කෙනාගේ සැප නිසා Tamanට ලැබෙන මේ මුදිතාව වටහා ගන්නවන්නම් මේ ලෝකෙ මෙතෙඩි බොහෝමත්ම සුන්දර තැනක් බවටපත් වෙනවා. ඒසා කරන කටයුත්තේදී ප්‍රත්‍යක්ෂණය කරන හැටි තමයි බුදුරජාණන් වහන්සේ මේ අපන්නක සූත්‍රයෙන් ගෙනහැර දක්වන්නේ. ඒසා කාට හරි පුළුවන් නම් තමන් කරන ඕනෑම පුංචි කටයුත්තකදී හෝ විශාල බරපතල කටයුත්තකදී ඒ කටයුත්ත කිරීම නිසා තමන්ට ලැබිච්ච අසහනය අඩුවීම ආතතිය අඩුවීම තේරුම් අරගන්න ඒක ඇත්තටම බණකින් කියලා දෙන්න පුළුවන් දෙයක්ද බැරිදයක්ද කියන තරම් බරපතලයි. ඒ බුරුමි පණ්ඩිස්වාමීන් මතක් කරලා කියනවා කවුරු භාවනා කරත් එහෙම නැත්නම් උපදේශ ලැබලා භාවනා කරත් ඒ භාවනා කරනකොට තමන්ට ලැබෙන අත්දැකීම් විස්තර කළ දෙන්න කිව්වොත් කිසිම කෙනෙකුට කවමදාකවත් බෑ. ඒ තරමටම ඒ කරන දේ අත්විඳට තව කෙනෙකුට කියලා දීමේ ශක්තිය අපි ළඟ නැහැ. ඉතින් ඒ නිසා ගුරුවරු උත්සාහ කරනවා භාවනා ගුරුවරු හැකි තාක් තුරට ඒ අය කතා කරවලා ඒ අය අත්දකින්න දේ මේ අසහනේ අඩුවීම පැත්තෙන් දරතේ අඩුවීම පැත්තෙන් ආතතිය අඩුවීම පැත්තෙන් කොච්චර දුරට විස්තර කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා යම් කෙනෙක් දානයක් දෙනවා නම් සීල රකින්නවා නම් භාවනාවක් කරනවා නම් ඒ කරන ඒ මොහොතේම ඒ තමන්ට ලැබෙන මේ මෝදනය එහෙම නැත්නම් ඒ වෙලාවට ලැබෙන ප්‍රමෝදය හැම කටයුත්තකම තියෙන එකක්. අන්න ඒක දන්න කෙනාට බුදුරජාණන් වහන්සේගේ තිනෝ සුගත ගුණයේ තේරෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගමන ගියේ බොහෝම සතුට සිතකින් කරන හැම කටයුත්තකදීම තමන් එතන බුද්ධි විඳින්මින් තමයි ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන එක පැත්තෙන් අපි මේ ප්‍රශ්න දිහා බැලුවොත් කරද්දිම වැටහෙන දෙයට කියනවා අකාලිකකම කියලා. අපේ ධර්මයේ තියෙනවා ඊපස්සේ ඕපනයිකෝ අකාලිකෝ කියලා එකක්. ඒ කරන මොහොතේම වැටහෙන. අන්නේ අකාලික ගුණය දානෙට වැඩිය සීල වැඩි, සීලෙට වැඩිය සමාධිය වැඩි, සමාධියට වැඩිය ප්‍රඥා වේදී විපස්සනා වේදී කෙලින්ම ලැබෙනවා. ඉතින් මේ අකාලික ගුණය තමයි අපි කමඨාන් සුද්ධ කිරීමෙන් නැත්නම් විශේෂයෙන් ධර්ම සාකච්ඡා වේදී අපි සාකච්ඡා කරගන්න බලන්නේ මේ කටයුත්ත කිරීමෙන් තමයි එතනදීම අස්පනා අපිට මොනවද වැටුනේ කියලා. ඉතින් ඒක කාට හරි හෙලි කරන්න පුළුවන් නම් භවනා කරද්දී මට මේ දේ වැටහුණා කියලා හෙලි කරන්න පුළුවන් නම් ඒ හෙලි කිරීමෙන්ම ඒක නා ශාසනයට පණ දෙනවා වෙනවා, ශාසනය ප්‍රයෝජන ගන්නවා වෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට මත්යේ හම්බෙලා නිවනත් ඈත තියෙන පරමාර්ථය තමයි. එතන ලැබෙන ඒ ශාන්තිය තේරෙන්න, යෝගාවචරයට ඒ ශාන්තිය තේරෙන්න සෑහෙන කාලයක් භාවනා කරාට පස්සේ තමයි ලැබෙන්නේ. ඒක ආධුනිකයට අවාසියට හිටලා තියෙන්නේ. ආධුනිකයට ඉස්සෙල්ලම හම්බ වෙන්නේ භාවනා කරනකොට කම්මැලිකම, එපා වෙන ගතියක්, දරත ගතියක්. අද අපි කමඨාන් සුසුමට මතක් කරා වගේ ඉඳගත්තට පස්සේ නිකම් වෙහෙසක්, දඬු ගතියක්, අපහසු ගතියක් වැටෙනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය හිතුවොත් මේ නිවන් ලබන්න භාවනා කරන නිසා ඉඳ ගන්නකොටම නිවනේ පහසුවක් විදිහට මට පහසුවක් දැනෙන්න ඕනේ, ශාන්තියක් දැනෙන්න ඕනේ, විවේකයක් දැනෙන්න ඕන කියලා එයා මේ දැනෙන අපහසුව දෙන ආතතිය ප්‍රකාශ කරන්නේ නැහැ මට වැරදිලයි කියලා හිතලා. මම දන්නේ මම මේ කියන කාරණාව තේරෙනවද කියලා. තමන්ට භාවනා කරන්න ලැබෙන ප්‍රධානම අත්දැකීම වාර්තා කරන්නේ නැත්තේ හිතනවා භාවනා කරන්න ලැබෙන්න ඕනේ හොඳ දේ විතරයි, සැප දේ විතරයි, සාන්තිකර දේ විතරයි. ඒ නිසා මේ කයේ දැනෙන දරත, කයේ දැනෙන අපහසුතා, කයි ඒ වෙලාවෙම අස්පනා පිට දැනෙන දේවල් මොකද්දෝ වැරද්දක් වෙන්නද කියලා හිතනවා. නමුත් මේ යෝගාවචරයට අවිරුද්ධ ප්‍රතිපදාවේ ඉඳලා භාවනාවේ වෙන්න ඇරලා නැත්තම් භාවනාවට බාඩි වෙලා මොනවත් නොකර වෙන දේ බලාන ඉඳලා ඒ දේ වෙන දේ වෙන හැටියට හෙලි කරගන්න ගන්න කොච්චර කාලයක් කමඨාන් සුද්ධ කරන්න වෙයිද දන්නේ. එතෙන්ට යනකම්ම ගුරුවරයා අනුකම්පාවෙන් නැවත නැවතත් ගෙනල්ලා බහතෝරලා දෙන්න වගේ පොඩි දරියෙකුට කියන්න තියෙනවා තමන්ට දුක වැටුණත් හැප වැටුණත් තෝරන්න එපා. වැටහිචිදී අත්දැකීම සත්‍ය නම් හෙලි කරන්න කියලා. එතකොට යාගේ මේ අපන්නක ප්‍රතිපදා මේක පැත්තක් තමයි. භාවනා කරන්න වාඩිවෙලා පස්සේ සක්මන් කරන්න ගියාට පස්සේ දැනෙන්නා වූ මේ දරත, කෙරෙන්නා වූ මේ පරිලාහ යා භාවනාවේ කමඨහනක් විදියට ප්‍රයෝජනයක් විදියට ආනිසංශයක් විදියට සලකලා හෝ කමඨාන් වාර්තාවට ඇතුල් කරන පටන් ගත්තොත් මට ඔය ගම්පා පේමසිරි ස්වාමීන් වහන්සේ බුරුමෙන් ඉස්සලා කිව්වා භාවනා 50%ක් වැඩ ඉවරයි කියලා. ඉඳගත්තට පස්සේ හෝ සක්මන් කරන්න ගියාට පස්සේ වැටහෙන දේ අපන්නක තෝරන්න නැතුව, විරුද්ධ වෙන්න නැතුව මට මෙන්න මේක උනේ කියලා කියන්න පුළුවන් නම් මෙහෙම විය යුතුයි කියලා හිතන්න එපා. භාවනද ඕනම දෙයක් වෙන්න පුළුවන්. එතෙන්ට යනකොට භාවනායි 50%ක් ඉවරයි. එතෙන්ට යනකම් යන්නේ නැත්තේ ඇයි? වැටෙන දේ වැටෙන්නේ නැතුව කියන්නේ ඇත්තේ ඇයි? මොකද්දෝ මාන්නකාරකමක් තියෙනවා ඉඳගත්තු ගමන් නිවන් දකින්න ඕනේ කියලා. මොකද්දෝ සක්කාය දිට්ඨියක් තියෙනවා මට කිලින්ම හරියන්න ඕනේ කියලා. මොකද්දෝ තණ්හාවක් තියෙනවා භාවනා කරනකොටත් මට සැප ලැබෙන්න ඕනේ කියලා. අන්නේ ඒ ටික පොඩ්ඩක් අපි ධර්මයේ නාමයෙන් පැත්තක තියලා ඉඳ ගන්නකොට ඉඳගත්තට පස්සේ මොනවද වැටෙන්නේ? ඇවිදිනකොට සක්මකට වැනවද වැටෙන්නේ කියලා කිව්වොත් එයා ඒකෙදි ඒ හෙලිකිරීම හරහම ඒක පිළිගැනීමේ ශක්තියක් ඒකට සාධර ගතියක් පේන්න තියෙනවා. ඉතින් එතෙන්ට ගන්නවා කියන එක හරි අමාරුයි. මේ වගේ 100කට අමාරකට බණ කියනකොට භාවනා කරනකොට එක්කෙනෙක් දෙන්නෙකුට මේක අහු වෙනවා. ඒක අර ජීවිතේදී හැකි සංඥාවෙන් බලන කෙනාට ඒක තමයි බුදුඥාන්සේ මේ සක්කෝ කියන ගුණේ පෙන්ලා දීලා තියෙන්නේ. කරණීයං අත්ත කුසලේන තමන්ගේ අත්ත කුසලේ කරන්නා වූ විසින් යන්තං සන්තම් පදං අභිසමෙච්ච ඒ යම් වූ සාන්ත පදයක් අදහස් කරගෙන සක්කෝ හැකි සංඥාව තියෙන්න ඕනේ භාවනා කරනකොට ලැබෙ වැටහෙන දේ ඒ තාලයටම හෙලි කරා. ඒක තමයි අමාරු දෙය. මොකද හේතුව අපේ හිත අපන්නකව නෙවෙයි භාවනාවට යන්නේ. මොකද්දෝ කලින් ගත්ත විනිශ්චයක් ඇතුව මොකද්දෝ කලින් ගත්ත මෙහෙම විය යුතුයි කියලා හිතාගන්න රාමුවක් තියෙනවා. මේක අවාසිදායක පිළිතුර විදියට පිළිතුරලා තියෙන්නේ බෞද්ධයාට විතරයි. බෞද්ධ හැම වෙලාවෙම රාමුවක් ඔලුවේ තියාන භාවනා කරා. අපි දුන්නොත් මේක කතෝලික ළමයකට, අපි දුන්නොත් පොඩි ළමයකට මොනවාක්වත් කියන්නේ නැතුව වාඩිවිලා මොකද උනේ කියන්නේ කියලා බොහෝ විට වෙච්ච දෙයක් කියනවා. බොහෝ විට ඇවිදිනකොට මොනවද උනේ කියලා කියනවා. ඒකට ඒ හරහා කියලා දෙන්න පුළුවන්. මේ කරදර නම් තමයි වෙහෙසක් තමයි කරගෙන යන්න පුළුවන් නේ. ආ බලුවා. ආ ඒක තමයි භාවනා කරන්නේ. ඒක තමයි තපස කියන්නේ. ඒක තමයි වීරිය කියලා කියන්නේ. ඒක තමයි ඉදිරි ගමන තියෙන්නේ. මේ විදිහට භාවනාදී මත වෙන ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ වෙන්න දෙන දෙයට සාදරව අපන්නකෝ ඉදිරිපත් වෙලා ඒකට සූදානම් වෙලා වාඩි වෙලා බලන්න. එක කරදරයක්වත් කරදර නෙවෙයි. එදාට අපිට අපි හරියට මේ විස ලෙඩ රෝග තියෙන තැනකට ඒ අපි එන්නතක් අරගෙන ගියාවා. අපි ළඟ ඇතුලේ ප්‍රතිදේහ දැන් තියෙන නිසා අපි බය නෑ. ලෙඩ රෝග බො වෙනව නවත් මට හැදෙන්නේ නෑ. ඒ වගේ භාවනාවට වාඩි වෙනකොටම මේක ඕනනම් දාණයට දාලා කියන්න පුළුවන්. ශීලයට දාලා කියන්න පුළුවන්. සමත භාවනාවට දාලා කියන්න පුළුවන්. විපස්සනාට දාලා කියන්න පුළුවන්. විපස්සනා භාවනා පැත්තෙන් බැලුවොත් වාඩි වෙනකොටම අපිට එන ඕනම දෙයක් භාවනාවේ නාමයෙන් සතියේ නාමයෙන් හෙලි කිරීම විතරයි මම කරන්න ඕනේ. තෝරන්න එපා. බලාපොරොත්තු වෙන්න එපා මේක වෙන්න ඕනයි කියලා. අන්න එතෙන්ද එනවනම් යෝගාවචරගේ මේ අමාරු ගමනේ ශිර 50ක්ම ඉවරයි. එනිසා භාවනාවට යනකොට අන්න මේ අපන්නක ගතිය පළවෙනි සැරේ එහෙම තමයි. පළවෙනි සැරේ අපි නාන විශාල දේවල් බලාපොරොත්තු තමයි වාඩි වෙන්නේ. විශාල දේවල් බලාපොරොත්තු තමයි සක්මන් කරන්නේ. ඊට පස්සේ කමඨාන් සුද්ධ කරනට ලැබෙනවා. එතකොට එච්චරම හිත සන්තෝෂ වෙන්නේ නැහැ. හිතෙන්නේ මේට වැඩි කෙටි ක්‍රම කියලා දෙයි කියලා. කෙටි ක්‍රමයක් නැහැ. ඕකම තමයි ක්‍රමේ. නැවත නැවත කරනකොට තමන්ට තේරෙයි තමන්ගේ හිතම භාවනාවට යනකොටම අර අපන්නක භාවයේ තියෙනවා. මේ අපන්නක භාවයට සමානාර්ථ පද ගත්තොත් ශාසනේ සාමීචි පටිපන්න කියලා එකක් තියෙනවා. සාමීචි පටිපන්න කියන්නේ සංඝ ගුණයක්. අපි මේ සංඝයා ටික ඔක්කොම එකතු වුණාට පස්සේ අපි මේ සංඝයාගේ මොකද්ද මතේ ඒ සාමීචිය මොකද්ද අපි ඒකට එකඟ වෙන්න ඕනේ මෙතනදී. එහෙම නැත්නම් මෙතනින් පලයන් යන්න. මෙතන ඉන්නවනේ මෙතන ඉන්නේ සංඝයාගේ මොකද්ද බහුදර මතේ සාමීචිය මොකද්ද ඒකත් එක්ක යන්න ඕනේ. ඒකට කියනවා අරණ ප්‍රතිපදාව කියලා. රණ කියලා කියන්නේ රණ්ඩු කරන ප්‍රතිපදාව. අරණ කියන්නේ රණ්ඩු නැහැ. භාණ්ඩේ මැතිවෙන ඕන දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ අපන්නක ගතිය, මේ අවිරුද්ධ ගතිය, මේ අරණ ප්‍රතිපදාව, මේ සාමීචි ප්‍රතිපන්න ගතියම manussත්තේ ඉහළම සංස්කෘතිය බවට පත් වෙනවා. අපි ඒක සිංහලෙන් කියනවා පැමිණි දුක් පැණි රහයි කියලා. භාවනාවේදී නෙවෙයි පෞලේ ප්‍රශ්නයක් ආවත් විච්ඡ දෙයට එන්න සීරදු පැමිණි දුක් පැණි රහයි කියලා. අද මොකද වෙලා තියෙන්නේ? අද මේ ඉගෙන ගන්න නාඹුකාර වෙන්න වෙන්න රස්සාවල් ලැබෙන්න ඉහළ යන්න මොනම දෙයක්කටවත් කැමති නැහැ. ඒක මේ විදියට එන්න ඕනේ, මේ වෙලාවට එන්න ඕනේ, මට ඕන විදියට එන්න ඕනේ කියන එක තමයි මේකට කියනවා ඔලමලකම කියලා. ප්‍රගල්භ ගතිය කියලා කියනවා. අද මේ සමාජයේ කොච්චර දියුණුවත් ප්‍රගල්භ ගතියෙන්, ඔලමල ගතියෙන්, බයලජනති ගතියෙන්, මෘදු නැති ගතියෙන් දියුණුවලා තියෙනවා. ඒක කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ දරුවන්ගෙන් නැති වෙයි කියලා. දරුවෝ අනිවාර්යයෙන් මේක අල්ලනවා. ඒ නිසා අපි මේ පැමිණි දුක් පැණි රහයි කියාගෙන එන දෙයට ලෑස්තිලා අඩු ගන්න භාවනා කරන වෙලාවක මේ අපන්නක ගතියට ගියොත් බුදුරජාණන් වහන්සේ මේ අපන්නක ප්‍රතිපදා කියන ආනිසංස දෙකම තියෙනවා. මේ හොඳ කෙනෙක් කියන දේ ඇහුවා කියන ආනිසංසය තියෙනවා. මොකද වැටෙන වැඩෙන ලාභේ අරමුණත් එක්ක වැඩි වෙලා ඉන්න පුළුවන්. මුණ කරදරාවත් කරදරත් එක්ක හැප්පෙනව නෙවෙයි මම බලනවා ඒ කරදර තියේදී කොහොම හරි අරමුණේ ඉන්න පුළුවන් ගැතිය මොකද මට සත්පුරුෂෝ කියලා තියෙනවා එහෙම. එචා මම මගේ ඉවසීමේ ශක්තිවන් දෙක ප්‍රතිපදාවේ ඉදිරියට යනවා. එහෙම නැත්නම් නිවනට ලං වෙනවා. මොකද මෙච්චරමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ අපන්නක කමටම තියෙන වෙන නමක් තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒකට කියනවා අපි නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය කියලා. ඉතින් ඒකට ඉස්සෙල්ලා ඒකට යන්න අපේ හිත සකස් වෙන්න එපායි. ගහ බැනගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන. මම මෙච්චර පැය ගන්න භාවනා කරා ඒ නිසා මට මෙච්චරක් ලැබෙන්න ඕනේ කියලා එහෙම එකක් මේකේ නැහැ. කොයි වෙලාවෙද අපි අවංක වෙන්නේ? කොයි වෙලාවෙද අපි මුරුදු වෙන්නේ? කොයි වෙලාවෙද අපි අනතිමානී වෙන්නේ? කොයි වෙලාවෙද අපි හැකි සංඥාවට වැටෙන්නේ? එදා ඉඳලා බලනකොට අපිට තියෙනවා මේ අපන්න ගතිය. එතකොට මේ සත්පුරුෂයෙකුට අහුම්කම් දුන්නා, සුවච වුණා, කී කරුණා කියන එක තමයි තේරෙන. ඒක මේ සමාජයේ පිළිගන්නේ නෝන්ජල්කමකට තමයි. සමාජයේ පිළිගන්නේ බයඅදුකමකට. ඔය එක එක කින් දේවල් ඕනේ නැහැ. මම කැත්තෙන් පොල්ලෙන් කඩාන යන ගතියක් තියෙනවා. ඒක බුදුහාමුදුර දෝෂයක් දකින්න නැහැ. වැඩි හරියක් එහෙම නේ යන්නේ. ඔව් ගියාට පස්සේ අන්දාලියේ කැලේ ඇවිදිනා වගේ අනේ අනේ තන හැප්පෙනවා. සත්පුරුෂෝ කියන දේ ඇහුවනම් ඒ සෝච කී කරුගතිය නිසා මේ භාවනාවක් බණක් කරනකොට තමන්ට මතුවෙන ඒ යම් යම් තාඩන පීඩන කරදර එනකොට වෙනතට වෙඩි පොඩ්ඩක් ඉවසන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ නිසා බුරුම් භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි කියලා. භව කමඨාන් සුද්ධ කරනකොට කමඨාන් වාත්තාව ලියන්න. ලීල නැවතසක් කියලා බලන්න. මම මේ අහන්න තියෙන ප්‍රශ්නයක් මට තියෙනවානේ. මේ ප්‍රශ්නේ තියෙද්දි මට භාවනා කරගෙන යන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ ගණන් ගන්න එපා. ඔක්කොම ප්‍රශ්න විසඳලා භාවනා කරනවා කියන එකක් නැහැ. කවුරු හරි හිතනවා නම් එහෙම මේ අපි පාට බැසට පස්සේ වාහන ඔක්කොම පාරෙන් අයින් වෙන්න ඕනේ මං යනකොට මට විතරක් පාර දීලා කට්ටිය අයින් වෙන්න ඕනේ කියලා රජ වුණාට පස්සේ වෙයි ඒක. රජ වෙන්න ඉසල නිකන් සිරිබිරිස්ලා වගේ අපි පාර යනකොට එහෙම බලාපොරොත්තු වෙන්න එපා. ඒ වුණාට ගමනේ යන්න පුළුවන්. වාහන තව තියෙනවා, එහෙට මෙහෙට යන වාහන තියෙනවා. ඔබ හප්ප ගන්න එපා. ඇරම්පලයන් කියලා ඔහොම අධ්‍යාපනයක් දෙනවද අද ඉස්කෝලේක? එහෙම දෙයක් උගන්වනවද? එහෙම දෙයක් උගන්වන්නට මහයි කාලා දන්නවද? උගන්නන්න ගුරුවරුන්ට සුදුසුකම් තියනවාද? වදන අම්මලාට තාත්තලාට සුදුසුකම් තියනවාද? බුදුහාමුදුරුවගේ අමාමෑණී බුදුපියාණන් වහන්සේට ඇර. ඉතින් උන්වහන්සේ කියනකොට මේ කර්මයේ සහ කර්මඵලයක් තියනවා සොලෝ එකේ යන් හිමීටයන් කියලා බෑ බෑ. අපිට යන්න ඕනේ පළවෙනි බස් එකේම ඉක්මනට යන්න හදනවා. ගිහින් ලෙවල් ලා ඔම්බකට රිවර්ට් වෙන එක තමයි වෙන්නේ. එතකොට නිවන පැත්තක තියන්න මේ ආර්ථික ප්‍රතිලාභයක්වත් ගන්න බෑ. ඒක බටහිර ලෝකෙ මෙච්චර ඉක්මනට වැඩිය. අපි වගේ දුප්පත් ජාතීන් තලලා පෙලලා ආයුධ ගෙනල්ලා අරක්කු ගෙනල්ලා චොක්ලට් කවලා කරපු විනාශෙන් සම්පූර්ණ සබ්බ සැරීම හොරගම් කරගෙන ගිහිල්ලා අපෙන් ගත්තේ ටිකයි. අද මේ අවුරුදු 200ක් ඉඳලා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. හැම එකාටම අසහනයි. හැම එකාටම බෙහෙත් ගන්න මට්ටමට ඇවිල්ලා තිනවා 40ක් 100ට. ඉස්කෝල ළමෙන්ගේ 125ක් අසහනකාරී පත්තට පත්තරදී. ගත්තේ නම් මුන්දලා නෙවෙයි මුන්දලාගේ අත්තල මුත්තලා. තම සමාජයට වෙලා තියෙන දේ. ඒ නිසා අපි වගේ නිහතමානී ක්‍රමයට ලද දේත් එක කටයුතු කරන ගමනොත් බණක් භාවනාවක් කරලා මේ කාල බීල සත්තු කරන දේම කරනවා විතරක් නෙවෙයි බණක් භාවනා කරලා කටයුතු කරනවා නම් මේක හොඳටම මේ අපන්නක ප්‍රතිපදාව හොඳටම පේන තැන තමයි. විපස්සනා වශයෙන් සතිය වඩන්න තමන් වාඩි වුණාට පස්සේ නැත්තම් සක්මණට ගියාට පස්සේ වින්දට වැඩි ආර බින කරදර ටික ටිකක් පණමුකේ පාදපු වෙලාවට වගේ කැපී පේන්න පටන් ගන්නවා. වින්දට වැඩි ඉද්දෙන ගතිය වැඩි වෙනවා. කුප්පණ ගතිය වැඩි. මේ ටික ඔක්කොම සටහන් කරන්න. සටහන් කළා බලන්න මේ ඉද්දෙන කුප්පණ ගතිය තිබුණට මට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කරදර තියේදී මට මේ යන සක්මනේ තව පොඩ්ඩක් මේ කරදර නම් තමයි යන්න පුළුවන්ද කියලා අන්න එහෙම තියේදී ඉදිරියට යන්න පටන් අරගත්තොත් පෙනේවි මෙව හැම එකක්ම අපේ මේ ඉදිරි ගමනට බාධා කරන්නේ බරපතල විදියට හැප්පිලා නෙවෙයි. නිකන් මල්ලෙන් ගහලා. ඥානවන්තයාට මේක හොඳට තේරෙනවා අපන්නක ප්‍රතිපදාය කොහොමද ඉදිරියට යන්නේ කියලා. ඒක නිසා භාවනා කරනකොට මතුවෙන මේ දුක් කරදර ඇති වෙන පීඩා ටික තමන්ගේ ගමනේ ඉතිහාසයේ සටහන් කරන්නක් වශයෙන්. ඒක ලියලා තියාගන්න. කාටරි කියන්නේ ඉසලා ආයසරයක් කියලා බලන්න මම භාවනා කරනකොට මට මේ මේ ප්‍රශ්න තියෙනවා මේ මේ දුෂ්කරතා තියෙනවා මේ මේ අපහසුකම් තියෙනවා මට ඒක අහන්න ඕනේ ඇත්ත ඒක දැවෙන ප්‍රශ්නයක් කරගන්න තු ඒ තියෙද්දි තව එක චිත්තක් කියන එක හුස්මක් එක වමක් දකුණක් කරන්න පුළුවන් ද කියලා සරෝජන්සේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරනවා අපි යම් හේකින් ගීගේ අතහැරලා වනයේට පැමිණනයි කියලා හිතුවොත් ගහක් යට ගියයි කියලා හිතුවොත් ශුන්‍යagaraට ගියයි කියලා හිතුවොත් ඒ මම දැන් මෙතන ඉන්නේ ගහක් යට මම ඉන්නේ අරණ්‍යයක මම කියන්නේ ශුන්‍යagaraක කියන දැනුම තියෙන තාක් මට ගෙවල් දොරවල තියෙන දුක නැති වෙනවා කියනවා. ඊගේ අතහැරියාට අතහැරලා ඉන්න තැන මම දැන් ඉන්නේ අරණ්‍යයක මම දැන් ඉන්නේ ගහක් යට මම දැන් ඉන්නේ ශුන්‍යagaraක කියලා යා ඒක දන්නා තාක්කල් ඒකේ හිත තියෙනවයි කියලා කියන්නේ ගෙවල් දොරවල් පිළිබඳව අසහනෙ ගෙවල් දොරවල් පිළිබඳව ආතතිය නැහැ. ඒක නිසා මෙතන හිටියට ඒක අගය කරන්න නැතුව හිටියොත් අර දුක් ආයේ හිතට එනවා. නිසා කොයි වෙලාවක හරි මම ඉන්නේ අරණ්‍යය කියලා දන්නවනම් අරණ්‍යයේ ඉන්න බව සතුට වෙනවනම් ප්‍රමෝද වෙනවනම් ඒ තාක් එයා ගෙවල් දොරවල් වල දුක් නැහැ, ඇලියත්තුන්ගේ දුක් නැහැ, රත්තරම් මිනිමුතු දුක් නැහැ, පෞල් ප්‍රශ්න දුක් නැහැ. ඊට පස්සේ අරණ්‍යයේ ඉනකොට අරණ්‍යයේ දුක් ටිකක් තියෙනවා. ගෙවල් දොරවලගේ සැප නැහැ. ඒක නිසා බුදුරජාණන් ශ්‍රී කියනවා ඕක දැන් මුළු ලෝකයක් දුක් දීලා අරණ්‍ය දුක ටික ගත්තා වගේ ඔබට බැරිද අරණ්‍යයේ ඉන්නකොට මේ කය විතරක් දැනගෙන අනිත් ඔක අමතක කරන්න. එතකොට යා හිත කය අරමුණු කරගෙන ඉනකොට යාට තේරෙනවා දැන් මේ කය ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා. ඒ ඉන්න එකේ තියන තාක්කල් ගෙවල් දොරවල දුකත් නැහැ. අරණ්‍ය දුකත් නැහැ. කයහා සම්බන්ධ දුකක් තියෙනවා. ඒකට බුදුරජාණන් කියන්නේ දරත සහ පරිලාහ කියලා. මේ කය එක තැනක තියන්න බෑ. වද විඳිනවා, පුපුරු ගහනවා, සද්ද ඇහෙනවා, හිතවිලි එනවා, ආසාර ප්‍රසත අවුෙන්නේ නැහැ. নানা ප්‍රකාර චෝදන ලයිස්ට් තියෙනවා. මේ චෝදන ලයිස්ට් කියන්නේ හිත තියෙන දැන් කයේ. මේ කයේ දුක් කරදර ලයිස්ට් තියෙන තාක්කල් අරණ්‍යක දුක් උඹට නැහැ. ගමේ රටේ සංසාර දුකක් නැයි නිසා මේ කයෙන් එන මේ දුක් ටිකට ප්‍රමෝද වෙන්න ප්‍රීති වෙන්න මේක සති සම්පජඤ්ඤය කියලා හිතා ගන්න මේක පස්සද්ධිය කරන්න මේ කයෙන් ලැබෙන දුක් ටික මට කියලා දෙනවා මගේ හිත මේ වෙලාවේ සංසාරේ දුක් විඳින්නේ නැහැ අරණ්‍යයක් දුක් විඳින්නේ නැහැ කයේ දුක් ටික විතරයි විඳින්නේ කියලා. ඉතින් එතකොට මේ කයෙන් ලැබෙන පාරදරතය තා පරිලාහය අපි මේකට කියනවා මේ වේහස අසහනය සහ අතෘප්තිකර භාවය කියලා කයට හිත ගත්ත ගමන් ලැබෙන්නේ ඒක තමයි. මෙන්න මේ ටික සාදරෙන් හෙලිකරුවා නම් එතකොට ඒක අපන්නක ප්‍රතිපදාවක් වෙනවා. මොකද තමන් කයින් ලැබෙන මේ ටිකට සාදර වීම නිසා අරණ්‍යයක් දුක් නැති වෙනවා, ගයක් දොරක් දොක්කොල සංසාර දුකක් නැති වෙනවා කියලා. ඒ ටික සාදරෙන් හෙලිකරන්න අපිට කොච්චරක් ගුණන්න වේද බලන්න. මම ඇවිදිනකොට මගේ ඔළුව බර වෙනවා, මගේ ඇඟ තද වෙනවා, කකුල් කෝටු වගේ වැටෙනවා. මේ වැටෙන දේ සතියේ තියෙන නිසා, අපන්නක ප්‍රතිපදාව තියෙන නිසා, ප්‍රතිපදාව නිසා ආපු දෙයක් නේ. අපි ගෙදර දොර හිටියා නම් අපිට අතප්පය තියෙන බවත් අපි දන්නේ නැහැ නේ. මෙන්න මේක සාදරෙන් හෙලිකරන්න පුළුවන් නම් අපි කමඨාන් වාර්තාවට මේක දාන්නේ ප්‍රශ්න වශයෙන් නෙවෙයි, උත්තර වශයෙන්. ඉඳගෙන ඉන්නකොට පුපුරු ගහනවා. දැන් ওই ඉඳගෙන ඉන්නකොට පුපුරු ගහන්නේ නැද්ද? ඉඳෙනවා නේ. මේ බණනේ අහන්නේ. බයිලද? බණ අහනවා. ඊකට සතුටු වෙන්න පුළුවන් නම් ඊට වඩා කොච්චර හොඳ කේද හිටියනම් උඩ දාන කකුල් දෙක ටෙලිවිෂන් බල බල හිටියනම් ඇඟක් තියෙන බවත් මතක නැහැ. මේ ආවනම් ඉඳගෙන හිටියනම් දැනෙනවා. ඉතින් මේ ටික පන්සලට ආපු නිසා, මේ සතියේ පිහිටපු නිසා, මේ කයේ තියෙන දේට දැනුමට අපන්නක වීම. මේක සතුටින් ඉදිරිපත් කරන්න කියන්නේ මම මේ හයියෙන් කෑ ගහන්නේ. මේ ගැන ලැජ්ජ වෙන්න එපා, කාටවත් තියෙන එකක්. දැන් ඊට පස්සේ සරුවත් චන්දස කියනවා, හොඳයි. කය කියන්නේ හතර මහා ධාතුනේ. දැන් කයට ගත්තා. කයෙන් එහෙන් නලිනවා මෙහෙන් නලිනවා මේ විසගෝර සර්පය හතර දිනක් වගේ මේ හතර දින. හැබැයි එක වාසියක් තියෙනවා. මේ සර්පයන්ගෙන් එකෙක් නැගිටිනකොට අනුත් තුන් දෙනා වැටෙනවා. මේ විසගෝර සර්පය හතර දිනාගේ න්‍යාය ධර්මයක් තියෙනවා. පඨවි ධාතුව නැග්ගනම් අනිත් තුන් දෙනා පාත් වෙනවා. තේජෝ ධාතුව නැග්ගනම් අනිත් තුන් දෙනා පාත් වෙනවා. ඒ නිසා උඹ කලබල වෙන්න එපා මුළු කය ගැනම. උඹ කලබල වියන් ඉස්මතු වෙච්ච ධාතුව ගැන විතරයි. උදාහරණයක් වශයෙන් කියනවා අපි ඉඳගෙන ඉන්නකොට අපි වායෝ ධාතුව තමයි අපි බලන්නේ. සක්මන් කරනකොට පඨවි ධාතුව. ඉතින් මතුවෙන ධාතුව විතරක් අපි වාර්තා කරනවා. ඒ හරහා ඉතුරු ධාතු තුනම සංසිදුවලා ඉවරයි. ඒකට ගමක් දොරක් දුක් නැහැ. අරණ්‍යයක් දුක් නැහැ. කයක් දුක් නැහැ. මතුවෙච්ච ධාතුව විතරයි තියෙන්නේ. මහන්නේ මේ ධාතුව මතුවෙන්නේ ධර්තයක් විදියට. මේ ධාතුව මතුවෙන්නේ පරිලාහයක් විදියට මේ මතුවෙච්ච ධාතුව පිළිබඳව මේ මතුවෙච්ච පරිලාහය පිළිබඳව සතුටු වෙයල්ලා ප්‍රමෝද වෙයල්ලා මේක සති සම්පජඤ්ඤය කියල්ලා මේක පස්සද්ධියක් කරගනිල්ලා කියලා ඒ ඉස්සල්ලා කියන ඉස්සලා පරිච්ඡේදයේ අන්තිමට කියන මේක ධාරතයක් මහණියක පරිලාහයක් මාති එහෙම කියන්න එපා. ඒකට ප්‍රමෝදයක් කියන්නේ ප්‍රීතියක් කියන්නේ සති සම්පජඤ්ඤය කියන්නේ පරිලාහය කියන්නේ කියලා ඊගා වාක්‍යයේ ඊගා පරිච්ඡේදේ පටන් ගන්න. ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කරනවා දැන් ඕනේ ඉඳගෙන ඉන්නකොට වායෝ ධාතුව ආවුණා. ඉතින් හුස්ම ලොකු වෙනවා පුංචි වෙනවා නානා ප්‍රකාර කරදර එනවා. මේක සතුටක් කරගෙන බලාන හිටියොත් මේ හුස්ම ටිකත් එන්නේ සංසිඳෙනවා. ඒ සංසිඳනකොට ගෙවල් දොරල තියෙන ප්‍රශ්න එහෙම්ම සංසිඳිලා අරණ්‍යක් ප්‍රශ්න එහෙම්ම සංසිඳිලා කයක් ප්‍රශ්න එහෙම්ම සංසිඳිලා මේ වාතයේ විතරයි තියෙන්නේ වායු ගුණය සංසිඳිනවා. ඉතින් මේ සංසිඳීම ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් ප්‍රීතියක් කරගන්න පුළුවන් නම් මෙන්න මේ ප්‍රශ්නවලට අපන්නකෝ මූණ දීම මතුවෙච්ච ප්‍රශ්න අනුන්ගේ ප්‍රශ්න නෙවෙයි අතීත ප්‍රශ්න නෙවෙයි අනාගත ප්‍රශ්න නෙවෙයි මතුවෙච්ච ප්‍රශ්නට මුහුණ දීම සඳහා මේ තියෙන අපන්නක ප්‍රතිපදාවේදී එතනම කල් නොයවම විඤ්ඤෝ සත්පුරුෂයෙකුට තේරෙනවා මේක බාර ගන්නවා නම් අඬාවෝ ගන්න දෙයක් නැහැ පරිලාහ කරන දෙයක් නැහැ කාටවත් දෙයනේ කියලා යදින්න දෙයක් නැහැ තමන්ට විශාල පෞරුෂත්වයක් එන්න පටන් ගන්නවා මේ විඳ ගන්න පුළුවන් දෙයකට මේ අනුකීසරාට කියලා යාපු වෙන්නේ මේ බුද්ධ ශාසනයක් තියෙන වෙලාවකනේ යහපු උනාට දෙන්න උත්තරයක් දෙන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවද මේ ලෝකේ කාටවත් කරන්න බෑ තමන්ට පුළුවන් මේක කරන්න යොසීම දරා සිටීම අන්නේ විදිහට මේ දරා සිටීමේ හැකියාව යම් කිසි කෙනෙක් උපත්ීම මත ලැබිච්ච ජම්ම දායාදයක් කියලා බාරගත්තා නම් අපි කියනවා පෙරපින් කරපු කෙනෙක් කියලා ඒකත් ඒත් කරන්න බෑ ඒත් බුදු කෙනෙක් දැකලා මේක ආයෙත් ඉස්මතු කෙරුවේ නැත්තම් තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ අපි ළඟට දැසි දස්සන් සියල්ල ගෙනල්ලා දෙන්න ඕනේ අපිට ලැබෙන්න ඕනේ කියලා ලැබෙන්නේ නැහැ. මොන සපහමුණත් ලැබෙන්නේ නැහැ. තමන්ගේ උපයන්න ඕනේ. තමන් උප්පත්ති වශයෙන් මේ පින ගෙනවත් උපයන්න ඕනේ. ඒක උපයන්නේ කොහොමද? පැමිණි දුක් පැණි රහයි. විත පැමිණෙන්නේ දුකක් පණිවිඩයක් දෙන්න. මොකද්ද පණිවිඩේ? ආර්ය සත්‍ය දුක. ඉතින් අපි ඒක මගාරවල දුක්ඛ සත්‍ය අවබෝධ වෙයි කියලා හිතන. දැන් මට මේක හිතනකොට හිතනවා මං අවුරුදු 40ක් නැටුවා. මේ සතිය කියන එක අහුවෙලා දැන් තමයි මම අයියෙන් කතා කරන්නේ. ඒ දවස්වල එහෙම මට මෙහෙම කියන්න පුළුවන් ශක්තියක් තිබුණේ නැහැ. දැන් මට මේක එක සීරුවට තේරෙන්න පටන් අරගත්තා. මොනම දෙයක් කාටවත් කියන්න යන්න එපා. ඉන්න පැමිණෙන දුක එන්නේ වෙස්සලා ගත්ත සුභාසින්සනයක්. ඒකේ තියෙන පණිවිඩේ. උඹේ පැමිණෙන දුකට පොඩ්ඩක් අත දාගෙන හිටපන්. දුක හැම වෙලාවෙම ඉරියව වෙනස් කරනවා. මොනිට වෙනස් කරනවා. අපි ඒකට සැලසුම් හදනකොට වෙන එකක් ඇවිල්ලා තියෙනවා. අපි මොන හරි ප්‍රශ්නයක් ඇවිල්ලා සැලසුම් හදලා ඉවරනකොට ප්‍රශ්නේ හැඩය වෙනස් වෙලා. එයාට ඉnderපා. පුදුම ආත්ම ශක්තියක් එන්න පටන් ගන්නවා. ධර්මය කියන්නේ මේකයි. සරුවචනාංශ කියන්නේ මේකයි. සංඝයා කියන්නේ මේකයි. මුණ දීපා. අපි අපේ දරුවන්ට ප්‍රශ්නකට මුණ දෙන්න දෙන්නේ නැහැ. දරුවන්ට මුහුණ දෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න උගන්න එකම ශිල්පය කියන බුදුහාමුදුරු ඇරිච්චාම බාල දක්ෂ ව්‍යාපාරේ විතරයි. දරුව කැලේට ගිහලා දාලා කියනවා ඉඳපල්ලයි කියලා. ඒක හොඳ වෙලාවට ලෝකයා නම්බුකාර විදියට බාරගත්තා. ඕක තමයි සරුවචනාසේ කිව්වේ. පැවිදි ජීවිතය කියන්නේ මොකද්ද නැත්තා? අපහසුතන ගිහලා දාලා කියලා යපියන් කියා. හැම හැකියාවක්ම මතුවෙන්නේ දුෂ්කරතාවේදී පමණයි. අපිට සැප ලැබෙන්න ලැබෙන්න බුබ්බඩ වෙනවා, කම්මැලි වෙනවා, බද්බූසෝ වෙනවා. තව වචන සෙට් එකක් තියෙනවා, එන්නේ නැහැ මේ වෙලාවේ මට. අද සිංහල ජාතියට වෙලා තියෙන දේ බලන්න. සමශීතෝෂ්ණ දේශගුණේ සදාහරිත වන රේඛා මැද්දේ ගලාබසින දියේ වැලි තියෙනවා. එන් ජොලිය ඉන්නවා. ඊළ පොඩ්ඩක් කියලා බලන්න යාපනේ මොකද වෙලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් කියලා බලන්න උතුරු කුරුති වෙන්න වෙලා තියෙන්නේ මොකද්ද කියලා. දකුණු කුරුති වෙන්නේ වෙයි ඉන්න බෑ මෙහෙම සීතලයි. මේ මිනිස්සු වැඩ. අපිට මොකක්වත් නැහැ සුට්ට ඔප්පත්තු කරගත්ත බෝක්ක කුරුට කියලා බීඩීබී ඉන්න පුළුවන් ඕඩ ධර්මයක් කියලා ප්‍රශ්නයක් නැහැ. එනිසා දිනු කරන්න බෑ. දිනු ගන්න කොහොමයි මේ මනුස්සෙන්ට ඒක තේරෙන්නේ නැහැ. එක පිට රටක හිටියානම් එක සීත ඍතුවකට ගේ රත් කරන්න යන වියදමට වැඩි ලේසි ලෝකෝටේ රවුන්ඩ් එකක් ගහලා එන එක. ඊට වැඩි වියදම් ඒක. අපිට මේ හම්බිලා තියෙන සැප පෙරපිනක් තමයි මේ මනුස්ස වගේ මේ ලංකාව වගේ තැනක සමසීතෝ දේශගුණේක. අපි ඒකේ ඉඳගෙන බණ භාවනා කරන්න යනකොට එන මේ දුෂ්කරතාවවලදී කියන කියමන් දිහා බලනකොට අපේ තියෙන හැකියාවල් අපි කොච්චරක් උරගාලා බල්ලා තියනවද? මැරෙන්න යනකම් මරණේ යනකම් අපේ මොළයේ තියෙන ක්‍රියාකාරකම් වලින් 98%ක්ම අක්‍රිය වෙලා පවතිනවා කියනවා. 2%ක්වත් වැඩ ගන්න නැහැ. ඒ මොකද අපි ඉන්නේ අපේ අපච්චි කියලා දීපු ක්‍රමයේ හැටියට. අම්මලා තාත්තලා දීපු සැප හැටියට. එක එකක්වත් ඊටු මොළයේ ක්‍රියාකාරකම් හොයන්න යන්නේ නැහැ. මොළයේ ක්‍රියාකාරකම් 100%ක් ක්‍රියාත්මක වෙන්නේ අපිට දුකක් ආපු වෙලාවට. අනතුරක් ආපු වෙලාව. ඒත් අපි පිට හොයනවා නම් මොළේ මෙට්ටයි වෙනවා. ඇතුලෙන්මයි හොයන්න ඕන. ඇතුලෙන් හොයන්න නම් ඒකට යන්න ඕනේ. මේ ප්‍රශ්නෙට යන්න ඕනේ මේ ප්‍රශ්නයම මට ලැබිච්ච අභියෝගයක් මට මේක ජය ගන්න පුළුවන්. එහෙම නැත්නම් හැකි සංඥාවෙන් මං යනවා කියලා බැලුවොත් ඒක උගන්වන ශිල්පයක් විෂයක් ගුරුවරයෙක් මේ ලෝකේ නැහැ. තමන් වෙත පැමිණිච්ච දුක දිහාවට අපන්නකෝ බලන්න පුළුවන් නම් අවිරුද්ධව බලන්න පුළුවන් නම් අපි හැම වෙලාවෙම මැරිලා උපදිනවා. අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපිට ඒක උත්තර බාටපත් වෙන නිසා හුඟක් වෙලාවට කමටාන් සුද්ධ කරන්න වර්තාවක් දුන්නට පස්සේ මම කරන්නේ ලියුපෙක්ක නාම නැගිටලා අහනවා දැන් ඔය දැනෙන අපහසුව දැන් තියෙන කරදරේ ඔය දුක තියෙද්දිම ඔහම කරගෙන යන්න බැරිද කියලා. එහෙමනම් පුළුවන්. ඒක ඇති ඉච්චරම තද බල ප්‍රශ්නයක් නැහැ. ඒතකොට දැන් මේ දුක දැනෙන්නේ සතියට අරියාදුවක් විදියටද නැත්නම් සතිය තියෙන නිසා ලැබිච්ච ආනිසංශයක් විදියටද කියලා. ඉතින් ඔළුව කහන්න පටන් ගන්නවා ඒකනම් කියන්න බෑ. තුන් සැරයක් විතර අහන්න කියනවා ඒක දැනෙන්නේවත් අඩි ගන්න සතිය තියෙන නිසානේ. මං අර මේ වෙහෙසක්මයි කයර දැනෙනවා මේ දැන්. මේකනේ සතියේ නිර්වචනය මේ මම දැන් මෙතන කියන එක. මේක කවදද අපි සතුටින් ප්‍රකාශ කරන්නේ? මෙන්න මේ කියන දෘෂ්ටිය, මේ කියන දැක්ම තමයි ඉස්සල්ලාම එන්නේ. ඒ දෘෂ්ටියයි මේ බයලජ්‍ය දෙකයි අතර තියෙන සම්බන්ධතාවය තමයි බුදුරජාණන් වහන්සේ මේ අපන්නක ප්‍රතිපදා පෙන්වන්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවා සීල සමාධි ප්‍රඥා කියන පළගස් මේක තමයි රීකී ක්‍රමයට බුද්ධහම ගන්නවට උගන්වන්නේ. අම සර්වඥාන්සේ සඳහන් කරනවා ඔය සීල සමාධි ප්‍රඥා කියන එක මේ වැඩිච්ච ප්‍රඥාව ඊට පස්සේ ආපහු ගිහිල්ලා සීලයක් ඇති කරනවා නැත්නම් සීලේ පිටමත පටිතද කිරීමක් කරනවා ප්‍රඥාවෙන් සීලයක් ඇති කරලා දෙන එක. ඒක තමයි අපන්නක ප්‍රතිපදාව පෙන්වන්නේ. ප්‍රඥාවන්තයාට විතරයි තේරෙන්නේ සිල් ලකින්න ඕනයි කියලා. ප්‍රඥාව නැති කෙනා හිතන්නේ සිල් ලකින එක ඔලොමල කමක්. ඒක වයස ගිහිල්ලා 60 පිරුණාට පස්සේ කරන එකක්. 60 වෙනකන් පෙන්කලපල්ලා ජොලි කරපල්ලා කාපල්ලා බීපල්ලා කියන එක මේ අපන්නක ප්‍රතිවවෙන යම් කිසි කෙනෙක් ඥානවන්ත නම් එයා අනිවාර්යයෙන්ම ඒ ඥාණය හික්මීම વિશે බයලජ්ජා વિશે යොදවනවා. ඒක මේ බොහොම සියුම් බොහොම ගැඹුරින්ම සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ අපි මේ ළඟදී ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරගත්ත විනය පිටකේ මේ මුසාවාද ශික්ෂාපදේ භික්ෂුවක් මුසාවාදයක් කියනකොට තියෙන ශික්ෂා එක බොහොම දිගට විස්තර කරනවා. අපි හිතනට වැඩිය දිගට විස්තර කරලා අවසානයේ සරුවචාන් සඳහන් කළා කියන ඕනම කෙනෙක් බොරුවක් කියනකොට ඈයේ කියන්නේ තමන්ගේ මතයට විරුද්ධව, තමන්ගේ ස්වභාවයට විරුද්ධව, තමන්ගේ රුචියට විරුද්ධව, තමන්ගේ ගතියට විරුද්ධව. ඒ නිසා බොරුව කියනකොට එයාට හතර පොලක තේරෙනවා මේක නෙවෙයි මගේ සුප්‍රකෘතිය කියලා. ප්‍රകൃතියෙන් කවුරුත් බොරු කියන්නේ නැහැ. ප්‍රകൃතිය හතර බලක කැඩෙනවා. විනිදාය රුචින්, විනිදාය ලද්දින්, විනිදාය ගතින්, විනිදාය දිඨින්. තමන්ගේ ප්‍රകൃතිය කඩාගෙන තමයි අපි ලාභයට සත්කාට බොරු කියන්නේ. අපේ දෘෂ්ටිය කඩාගෙන අපි බොරු කියන්නේ. ඒ නිසා කවුරු හරි බයලජ්ජාවෙන් අවධානෙන් ඉන්නවා නම් තේරෙනවා දිව බොරු කිව්වත් කට බොරු කියන්නේ නැහැ කියලා. මනුෂයා ස්වභාවයෙන් බොරු කියන කෙනෙක් නෙවෙයි. බොරුවක් කිව්වනම් තණ්හා මාන දිටියට අහු වෙලා තියෙනවා. ඒ නිසා බොරුවක් කියනකොට හොඳට අවදියෙන් කියන්න. බොරු කියන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. රාත්තල් ගාන දැනගෙන කතා කරා. මෙන්න මෙච්චර ටොංගානක් අපි කිව්වට දන්නේ නැහැ කියලා හතර පොලක සරුවත් chance සඳහන් කරන බොරුවක් කියනකොට හතර බැමි හතරක් කඩාගෙන එළියට යන්නේ කියලා. ඉතින් අපිට භාවනා කරන්න ඕනද බැමිණු කඩයිද? ප්‍රകൃතිය තමයි බොරුනෝ කියන්නේ. බොරුවක් කියන්නේ මොකටද? අසාධාරණ ලාභයක් ලබන්න. ජාද ලෝකේ ඒ කියන්නේ විශාල ව්‍යාපාර දෙපාර්තමේන්තු ලොක්කෝ ඒගොල්ලන්ට ඒ බොරුව නැතුව කොහොමඩක්වත් ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක නිසා මම මේ කියන්න හදන්නේ තමයි ලැජ්ජා බය තියෙන සංවේදී කෙනෙක් නම් සතෙක් මරනකොට, හොරකමක් කරනකොට, කාමීත්‍යාචාරය කරනකොට, බොරු කේලම හිස්සචන පරිසවචන කරනකොට ඒක අපන්න ඒක අකාලිකවමයි සිද්ධ වෙන්නේ. ඉතින් සතෙක් මරන බය එතනම තේනවා ඒකම අපායක්. අවදීන් ඉඳගෙන කරන සතෙක් මරලම් බලන්නකෝ. එහෙම කියන කාර නැහැ නේ. එහෙම කියන කාර නැහැ. මම මේ දෙකක් විතර කරලා තියෙනවා. તો හොදටම සතිය කියන එක අවබෝධය කරගත්තට පස්සේ ඔලොමල කමට ඉලන්දාරි කමට දිවිතුරු කරලා තියෙන සත්‍යය කියදෙන්නේ කි. ඒ විලාවේ තියෙන එක කොච්චර අපහසු කර දෙයක්ද අමෝරාවෙන්ද කරන්න කියලා. ඉතින් එතකොට සාගහන ආය අපාය කියලා යමරජුරු වරින් අකෝ තෝ දානවා මේ මේ ලෝදි හැලියට කියන්න ඕනේ. පැහැෙනවා දැනෙනවා. මම හොරකම් කරලා තියෙනවා. සතිය පිටවන්නේ ඉස්සරලා. විතර පස්සේ කරගන්න බැරි වුණා මට. ඉතින් ඒ කරනකොට තේරෙනවා. කාමීත්‍යචාරය කරනකොට තේරෙනවා මේ පැත්තේ විශාල කාමජාවයක් එනවා. මේ පැත්තේ විශාල බලජ්‍ය දෙකක් තියෙනවා. මේ දෙක තේරෙනවා. හිතන්න එපා මේ කවුරු හරි ඇවිල්ලා මේ කියලා දෙන්න ඕනේ කියලා. ඒ ප්‍රകൃතිය. බුදුජානන් තුමේ අපන්නක ප්‍රතිපදාවේ මේ බුදුහාමරගෙන ආපු ඉන්ජෙක්ෂන් එකක් ගහන්න හරි ඔපරේෂන් එකක් කරන්න හරි පිටක් කවන්න හදනව නෙවෙයි ප්‍රകൃතිය. බොරුවට හතර පොලක විනිදාය දිට්ටින් විනිදාය ලද්දින් විනිදාය ගතින් විනිදාය හතර පොලක කැඩෙනවා කිය. අන්න ඕකට සංවේදී වෙන්නේ. මම බොරුවක් කියනකොට මගෙත් ඔය වගේ හතර පොලක කැඩෙනවා. අහන මිනිහත් හතර පොලක කැඩෙනවා. ඉතින් ඕක නොකර ඉඳනේ තියෙන්නේ. අන්න ඒ ගතිය භාවනා කරනකොට තමයි තේරෙනකොට බොරුවක් කියනකොට වෙන්දට වැඩි වෙහසක් තේරෙනවා. ඉතින් මේක හොඳයි නේ. වෙන්දට වැඩි බොරුව පිළිවන සංවේදී. හොරකමක් කරනකොට සංවේදී. හොරකම් නොකරනවා කියලා කියන්න බෑ. ඒකට ඉබේම හොරකමෙන් අයින් වෙනවා. ඊට කෙටි ක්‍රමයක් අහු වෙනවනේ. හිත සන්තෝෂ කරන්නේ. ආන්නේ විදිහට තමයි තේරෙන පටන් ගන්න මේ කයෙහි දුක. ඇවිදිනකොට දැනෙන මේ වෙහස. ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ වෙහස. ඒකමයි අපන්නකෝ අපි බොහෝ වෙලා බලාගෙන ඉන්නවා. බලන්න නැත්නම් ඉවසන්න ඕන. එක් කරන්න බෑ. ඒක පිළිබඳව නුරුස්නා ගතියෙන් මේකට ගියොත් කවදද අපි භාවනාවට යන්නේ පැමිණි දුක් පැනිරහයි කියලා. එනදී පැමිණිච්ච අයමන් වෙනතට වැඩිය පොඩ්ඩක් වෙලා ඉඳලා මේක ඉවසනවා කියලා පටන් අරගත්තොත් ඒ කෙනාට තීරණ පටන් ගන්නවා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ඇවිල්ලා මේක කියලා දෙනවා. පුළුවන් කාර්කම තිබුණාට දුෂ්චරිත කරමින් කාය දුෂ්චරිත වාචී දුෂ්චරිත නතර කරන විතරක් නෙවෙයි කයේ කියන සියලුම ක්‍රියාවල් නතර කරන්න පුළුවන් ගතියකුත් තියෙනවා. සතුම් මෙරිම හොරකම් කිරීම ආදී දුෂ්චරිත නෙවෙයි කයේ සියලු සංස්කාර ධර්මයන් නතර කරන්න පුළුවන් ගතියක් මේකේ තියෙනවා. මේ එනේන සංස්කාර දිහා ඒව අනන් නැතුව ප්‍රතික්‍රියා කරන තුක දිහා බලාගෙන පුළු පුදුම අවදියකින් බලාගෙන හිටියොත් තමයි තේරෙන පටන් ගන්නවා මේ දුෂ්චරිත කරනවා විතරක් නෙවෙයි සාමාන්‍ය ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන කියන මේ ශරීරයේ කයි තියෙන ඕනෑම කම්පනයක් තියා ආවොත් එන්නේ අකුසලයකින්. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒන තැම්පත් වීම අකාලිකවමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා මට හිතෙන්නේ මේ සඳහා තමන්ගේ මනසේ තියෙන මේ සැකැස්ම එහෙම නැත්නම් මේ මනසේ තියෙන යහ දෘෂ්ටියමයි ඉස්සර වෙන්නේ. නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට සම්මා දිට්ඨිය වලින් තමයි කතාව පටන් ගන්නේ. සම්මා දිට්ඨිය වලින් තමයි සම්මා සංකප්ප හැදෙන්නේ. එහෙම නැත්නම් සංකල්පන හැදෙන්නේ. ඊට පස්සේ ආ සීලෙටයි හිත දාන්නේ. එතකොට ප්‍රඥාව නිසා සීලයක් ඇති වෙන හැටි, ප්‍රඥාව නිසා බයලජ්ජාවක් ඇති වෙන හැටි ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්නේ. අපි දහම් පාසලේ උගන්වන්නේ සීලේ නිසා සමාධිය, සමාධිය නිසා ප්‍රඥාව ඇති වෙනවා. මෙතනින් පේනවා ප්‍රඥා නිසා නැවතත් ශීලයක් ඇති වෙනවා. මෙන්න මේ ප්‍රත්‍යুৎපන්න ක්‍රමේ ප්‍රඥාවේ ඉඳලා සීලයට ඒක වචන වශයෙන් මේ කියන්නේ. සමස්ත වශයෙන් බහුවචන වශයෙන් සමාජ වශයෙන් නෙවෙයි. Tamanට තේරෙන පටන් ගන්නවා ප්‍රඥාවන්ත නම් ඕනේ වැරද්දක් කරන්න ඉස්සෙල්ලා අවස්ථා දෙක තුනක් කමන්ට දෙනවා. මේක හිටපං, මේක අරසයි. හැබැයි ඉඳුරම් පෙනවීමක් සැපක් නැහැ. ඔබට ඕන නම් මේක හිටපං, එතකොට අපන්නක ප්‍රතිපදාවට වෙනවා. උඹ ඔලමල නැතුව මේ කඩපං, ප්‍රශ්නයක් නැහැ, කඩන්න පුළුවන්. විශාල කර්ම රාශියක් රැස් වෙනවා. තව කෙනෙකුට දුකක් එනවා. දෙපැත්තකින් දුක් විඳවන්න වෙනවා. මෙන්න මේ විදිහට වෙන්න ඉස්සරලා මේ කාරණාව දැක ගන්න නම් ඒකට අපි අප්‍රමාදයේ කියලා කියනවා. කවදාකවත් ඒක ඉර නගින්නේ නැහැ, අරුණ නගින්නේ නැතුව. අරුණ පෙන්නනවා. මේ හිත මේ දේවල් වලට යන්න හදනවා කියලා යන්න හදන ගතිය කාගෙත් තියෙනවා. ඒ යන්න හදන වෙලාවේදී මේක පුළුවන් තරම් ඉක්මවා ගත්තොත් අපන්නක වෙනවා. ඔලමල නැතුව පැන්නොත් වැරදි දෙකක් වෙනවා. සත්පුරුෂයන්ගේ ධර්මයටත් හරස් කැපෙනවා, අපාගත වෙන්නත් වෙනවා. ඉතින් මේකෙදී මේ ප්‍රඥාව නිසා Tamanට ඇති වෙන බයලජ්ජා දෙක කරන අතර තව කෙනෙකුට මේක කියලා දෙන්න ගහපා දෙන්න එපයි කියන එකත් මේ අපන්නක සූත්‍රයේ කියවෙන කතාවක්. කාටවත් කියන්න යන්න එපා කර්මේ සහ කර්මඵලයේ තියෙන පිළිගැනීම කියලා. කාටවත් කියන්න යන්න එපා මැරිලා ආයෙත් උපදිනවා කියලා. ඒක එයා තේරුම් ගන්න හරින. ඒක බුදුහාමරෝ කියලා තියෙනවා. අපිට කියලා දෙන්න විදියක් නැහැ. මොකද ඒක මේ ගූඪ ධර්මයක්. නව තේරුම් ගත්තොත් වහාම ලැබෙන දේ තමයි පවට බය සහ පවට ලැජ්ජා. මේකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ දේව ධර්ම කියලා. උත්තරී මනුෂ්‍ය ධර්ම මේවා. මට කියනවා සුඛ ධර්ම කියලා. සුදු පාට ධර්ම. මොකද සුදු පාට තාපේ උරා ගන්නෑ. බයලජ්ජ නැතිකමට කියනවා කන්න ධර්ම කියලා. ඒවා කළු පාටයි, බයලජ්ජ උරා ගන්න. එනිසා අද තියෙන අපේ මේ දරුවන්ට දෙන දේවල් එක බලනකොට අපේ අතින් අඩුවෙන්ම දරුවන්ට දෙන දේ තමයි බයලජ්ජාව. දෙමාපියන්ගේ ළඟ නෑ ඒක. ඒක නිසා මම අර සම්මන්ත්‍රක සම්බන්ධ වෙච්ච වෙලාවේදී ඒක මේ ළමා අපචාර සහ ළමා අපයෝජන, ලිංගික අපයෝජන එකදී. ඉතින් මං ගිහිල්ලා කිව්වා, ඉතින් හරිම අසාධාරණයි මට මේකට එන්න කියපු එක. මට ළමයි නෑනේ. ඒ වගේ මම අපචාරේ ලක් වෙලත් නෑ, අපචාර කරලත් නෑ. අන්තික අවුරුදු 40ක් පත්‍ර කියවලත් නෑ. රේඩියෝ අහලත් නෑ. ඒ නිසා මං දන්නේ නැහැ මේ ප්‍රශ්නය. එයා මං සම්පූර්ණ නුසුදුස්සෙක් කියලා මේකට. හැබැයි මම උත්තරයක් තිනවා සතිපාසලේ. ඒක වෙනම කතාවක්. ඒතර ස්වාමි කෙනෙක් ඇවිල්ලා කිව්වා, දැන් ධම්මජීව හැමතෝ කියන්නේ ධම්මජීව හැමතෝ කොච්චර නුසුදුස්සෙක්ද කියලා මේ සභාවෙට. ඔයගොල්ලෝ දන්නවද දරුවෙක් හදන්න සුදුසුකමක් ඕනේ නැහැ කියලා. වෙන ඕනේ බරපතල දෙයකට සුදුසුකම් ඉල්ලනවා. කාමෙට මේ හම්බෙන දරුවෝ ඔක්කොම ඒ වගේ බයලජ්ජාවක් ඇතුව කරන දෙයක් කියලා හිතනවාද? කොච්චර බරපතල ප්‍රශ්නයක්ද එතන තියෙන්නේ? අපි කොහොමද උත්තර දෙන්නේ? දෙමාපියන්ට සුදුසුකමක් නැහැ දරුවෙකුට උගන්නන්නට. අධ්‍යාපන දෙන ගුරුවරුන්ට සුදුසුකමක් නැහැ දරුවන්ට උගන්නන්නට. ඒගොල්ලෝ උගන්වනවා මොනවද? බහුබූත වගේ. අපි කියනවා ලෝකායත ධර්ම කියලා. නෝ කවදාරි අහන්න බෑනේ කියලා දෙන කෙනා බයලජ්ජාවක් ඇතුව ගන්න බුදුහාමුදුරෝ ඇර. කවුද ලෝකේ කියලා දුන්නේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී විදියට? ඒකනේ බුදුරජාණන් මේ එහෙ පැත්ත මේ පැත්ත දාලා ගසලා පෙන්නන්නේ. තමන් ඉස්සෙල්ලා බයලජ්ජාවට පත් වෙලා හිටියානම් කවදාකවත් කාටවත් බලපෑම් කරන්න යන්නේ නැහැ. තමන් පුළුවන් තරම් ප්‍රතිසත කරගන්න. පුළුවන් තරම් බලනවා ගහපා දෙන්න යන්න එපා. ඒක අපන්නකෝ තියන්න. හැබැයි ගියොත් පුතේ මේ දේ වෙනවයි කියලා කියනවා. ඒ බුදුහාමරංගේ තියෙන විවෘත ගතිය වෙන කිසිම ආගමක නැහැ. නම් මේ ආගම මතු කරන්න කරන කතාව නෙවෙයි. නිසා භාවනා කරනකොට බලන්න අපි සීලයක් රැකනං සමාධියක් කෙරුවානං ප්‍රඥාවක් කරන එතන එතනම Tamanට අසහනිය අඩුවීමක් එතන එතනම Tamanගේ දරද පරිලා අඩුවීමක් සහ මේ ඔක්කොම සිදුවෙච්චි සිදුවෙද්දී සතිය එවනත මේ ඉරියව්ව පවත්තන්න පුළුවන් ගතිය Tamanට තියෙනවනම් ඒක විතරමයි Taman භාවනාවේ දියුණුවද නැද්ද කියන තියෙන ක්‍රමය. ඒක හොඳටම භාවනා කරන්නන් අතර ධර්ම සාකච්ඡාවකදී පැහැදිලිවම පේනවා භාවනා කරන්න 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 කෙනෙකුට ඒක කියන්න තියෙන ආසාවක් එනවා. මේ හරියට භාවනා කරන්න ගියොත් මේක හරි පහසුවෙන් කරන්න පුළුවන්. මේක විනෝදාංශයක් තියෙන කියලා කියන්න හිතෙනවා. මොකද හේතුව අපිම ඒ කරන කෙනා මුල් කාලේ කොච්චර මේක දරදඬු විදියට ඇල්ලුවාද එන්නේ එක සෑහලුවක් කරන සෑහලු වෙන්නේ කොහමද කරන කරන වෙලාවේ Tamanට තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒක සජීවි ශාසනයක නෛර්යානික සී සද්ධර්මයක හැටි. ඒක වයසට යන්නේ නැහැ. හැම වෙලාවෙම පණ තියෙනවා. ඒ නිසා මේ අපන්නක ප්‍රතිපදාව සරුවචාන්සේ පිරිනුවම් පාල අවුරුදු 2500 ගණන ගියත් සජීවීව තියෙනවා. ඉතින් ඒක නිසා ආයිස්රහට මේක හොඳ වෙයි තිබුණේක හොඳයි කියලා යන්නේ නැතුව මේ තමන් ළඟ තියෙන මේ අඩුම කැඩුම ටික අරගෙන පුළුවන් තරම් බලන්න මම මේ භාවනා කරන්නේ සතුටින්ද මම මේ භාවනා කරන්නේ ප්‍රමෝදයකින්ද එහෙම නැත්නම් ටිපල් කතායේ බොන්නා වගේ නහය වහගෙන අරලු කසායක් බොන එකක්ද කරන්නේ කියලා පටන් ගන්නකොටම එහෙම එකක් තියෙනවා. නමුත් එන්න භාවනා ප්‍රතිඵල එපා භාවනා කිරීමම කුසලයක්. ඒක හරි අමාරුයි කියලා දෙන්නේ මොකද කට්ටිය හිතන්නේ මේ දාන විතරයි කුසල සීල විතරයි කුසල පින්කම් විතරයි කුසල කියලා නෑ භාවනා කිරීමම කුසලයක්. ඒ නිසා පුඤ්ඤං මේ කතන්ති නන්දති. මම මේ පිනක් කරන්නේ කියලා සතුටු වෙන්න පුළුවන් නම් අන්නේ ප්‍රමෝදයේම නිවන් යන මාර්ගයට ලොකු අත්ලක් වෙනවා පෙරගම ගමනක් වෙනවා. ඒ තමයි අපි වගේ පිරිසකටත් එහෙම කරන්න බැරි නම් පව් කරමින් සදාචාරයක් නැතුව ජීවත් වෙන අයට මේ බණ කියලා දීලා ඇති වැඩක් නැහැ. ඒ නිසා අපිත් කරන ගමන් පුළුවන් තරම් අපි මේ කරන දේ පිළිබඳව ප්‍රමෝදමත් ගතියකින් එහෙම නැත්නම් මෝදති ප්‍රමෝදති ප්‍රමෝදති කියලා කියන්නේ ප්‍රීතියේ තරුණ අවස්ථාව. අන්න ඒක එන්න පටන් ගන්නකොට තමයි ඔන්න විපස්සනාව පටන් අරගන්නේ. අපි හිතන්නේ විපස්සනා උඟක් අමාරුයි කියලා. නමුත් කවදා හෝ විපස්සනාට තමයි බහින්නේ. මේ භාවනා ජීවිතයේ තියෙන මේ මෝදණය ප්‍රමෝදයේ තේරුම් ගත්ත දවසේ ඒ නිසා මෙතෙක් කරපු එක කොයි වෙලාවක හෝ ඇඹුල් කෙහෙල් ගෙඩියක් හෝ අඹ ගෙඩියක් කවදා හෝ විලිකුණු වෙලා පැණිරහට හැරෙන වෙලාවක් වෙනවනේ. කිරි වැදුනට ගෙඩිය පැණිරහ වෙන්නේ නැහැ. කවදා හරි මේක දුඹුක් වෙනවා විලිකුණු වෙනවා පැණිරහ වෙනවයි කියන එකක් තියෙනවා. අන්න එතෙන්දි තමයි භවනා ජීවිතයේ අර නෙල්ලි කිඩියක් කනකොට කකා කකා යනකොට තිත්ත පැංගිරහ ගිහිල්ලා පැණිරහක් එන්න පටන් අරගන්නේ. ගෙඩියක් දුඹුක් එන්න පටන් අරගන්නේ. ආනේක වෙන්න පටන් අරගත්තා නම් එතන ඉඳලා තමයි තේරෙනවා මේ අවසානයේ පෙන්වන සැප නිවන කොච්චර සැප වෙයිද මේ කරන වෙලාවේ අපිට ඇති වෙන ප්‍රමෝදේ නිසා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් එවන් වූ ප්‍රමෝදයක් පිණිස මෝදනයක් පිණිස මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනා මෙතන නතර කරනවා. ශීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.